වේදගු සබ්බ ධම්මේ කියන මේ ගාථාව විස්තර කරන්න කියලා අපිට ඉල්ලීමක් කරලා තියෙන්නේ. මේදී අපි දකින්න ඕනේ මේ බ්‍රාහ්මණ කියන වචනේ, යේ බ්‍රාහ්මණා කියන වචනේ ඉතලා තෝරාගෙන ඉන්න ඕනේ. යම් බ්‍රාහ්මණේ කියන වචනේ කියනකොට කවුද බ්‍රාහ්මණ කියන්නේ? බුදුරජාණන් වහන්සේ වැඩඉඳ ඉස්සෙල්ලක් බ්‍රාහ්මණ හේවත් බමුණු කියන කොටසයක් හිටියා ලෝකේ. ලෞකික වශයෙන් ලෝකෝත්තර ධර්මයක් අවබෝධයක් නැති. නමුත් බමුණු කියන කොටස අපිට තමයි බමුණු නැහනම් බ්‍රාහ්මණයෝ කියන වචනේ ඒගොල්ලෝ භාවිත කරගෙන ආවා. ඔය වචන බුද්ධ ශාසනයකදී පහළ වෙන දහම් අර්ථයෙන් නැහනම් අර ඒ කියන්නේ ලෝකෝත්තර අර්ථේ, ශාසන අර්ථේ කියන වචන පහු කාලයකදී පවත්වාගෙන ඇවිදලා වේදයට එකතු වෙන්නේ ඔය වචන. වචන වේදයට ගෙන ආපුවාම ලෞකික අර්ථයෙන් තමයි පස්සේ ඉන්න පිරිස ගියේ. එනිසා ඒ බ්‍රාහ්මණ ගුණේ නැති අයත් අපි තමයි බ්‍රාහ්මණු, අපි තමයි බ්‍රාහ්මණ කියන වචනයෙන් භාවිතා කරගෙන එන අප නිසා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ වෙනකොට ඒ බ්‍රාහ්මණ කොට්ටාසි කියලා කොටසක් ලෝකෙ හිටියා. ඒගොල්ලෝ ඒ වේදේ ත්‍රිවේදේ ඉගෙනගෙන ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණයෝ කියලා ඒගොල්ලෝ ඒ නම භාවිතා කළා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා බ්‍රාහ්මණ කියන වචනයෙන් පෙන්නන්නේ ඒ සාමාන්‍යයයි නෙමෙයි, බ්‍රාහ්මණ කියන වචනේ නිරුක්තියත් එක්කලා පෙන්නවා. බහ කළා වූ මනසක් ඇති නිසා බහ මන කියන වචනේ තමයි බ්‍රාහ්මණ කියන එකට සංස්කෘත වලට අරගත්තේ. එතකොට බ්‍රාහ්මණ කියන වචනේ පෙන්වන්නේ බහ කළ මනසක් නැහනම් බහ කළ මානයක් ඇත්තා බ්‍රාහ්මණයි. මානේ බහ කරනවා කියලා කියන්නේ අලු කර දමනවා. මානේ අලු කර දැම්මට පස්සේ මානයක් නැහැ. එහෙනම් මානේ ඉවරටම ඉවර කරගන්නේ අරිහත්ත්වයටපත් වුණාමයි. අස්මී මානයක් කෙලවර කරනවා. එයා නියම බ්‍රාහ්මණ කියන වචනේ ගැලපෙන්නේ අන්නේ කියන අස්මී මානිය දුරු කරපු උත්තමයන්ට. එන හරියතුන් වහන්සේලා එක අවස්ථාවකදී සාන්තති කියන අමාත්‍යයා කද්දවසකන රජකමාරගෙන රජකම් කරලා අන්තිමට අවසාන මොහොතේ බුදුරන් වහන්සේ දැක්කා අරිහත්ත්වයට පත් වෙන්න හේතු ආසනාවක් තියෙනවා. හැබැයි මරණයත් ඒ ආසන්නව තියෙනවා. මේ වගේ අවස්ථාවක් තියෙන මෙයා දැකලා අටාවිට එනකොට අටාවිට ඉන්දැද්දීම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පුංචි ධර්මයක් අහලා අරිහත් වේරවත් වුණා. අභිඥා බල ලාභී සියල්ලම ලැබිලා අරිහත් වේරවත් වුණේ දැන් අටාගේ විතේ ඉන්න මේ සාන්තති කියන අමාත්‍යයා. හත් දවසක් හජිකම් කරලා හජිකම බාර දෙන්න හත් වෙනි දවසේ අවසානයේ ඉන වෙලාව. කතාව දීර්ඝයි, සම්ප්‍රිය අමාත්‍යයා කතාවක්. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ, මේ ලාදී ධර්මය අහලා අරිහත් වේරවත් වෙලා බලනකොට කාලේ ඉවරයි, පිරිනමන පාන්න හදනවා අටාගේ පිට උඩ. මෙලාද බුදුරජාණන් වහන්සේ කිව්වා සාන්තති සැකැරලා පිරිනවන් පාන්න කියලා. සැකැරලා පිරිනවන් පාන්න කියන්නේ ලෝකයා දන්නේ නැහැ මේ රහතන් වහන්සේ නම. මෙන්න මේ වෙලාවේදී අදිෂ්ඨාන බලයෙන් ආකාශයට නැගිලා පිරිනවන් පෑමත් සමග තේජෝ කසිනේ නැගිලා ශාරීරියේ උඩදීම දැවිලා අළු වෙලා යන අදිෂ්ඨාන කළා. ඒ මොහොතේ ආකාශයට නැගිලා ඉතින් ආකාශයේදීම පිරිනුවම් පාලා තේජෝ කසිනේ මුළු ශාරීරිය ආකාශයම දැවිලා අළු වෙලා ගියා. විවර වැටුන්නේ නැහැ මොනවා. මෙන්න මේ බඳු විද්‍යාවක් පාලා පිරිනුවම් පෑවා. මෙන්න මේ අවස්ථාවේදී දැන් මිනිසුන්ට හිතා ගන්න අමාරුයි මේ බ්‍රාහ්මණයෙක්. එහෙනම් මේ රහතන් වහන්සේ නමක්. රජ ඇඳුම්, ඔටුනු, කඩු ඔක්කොම තැඟි. රජ ඇඳුම් නැදගෙන, කඩු වැළඳගෙන, ඔටුනු දාගෙන එමේ රජුලු. අත් දවසට හරිකම බාර දුන්නා මේ සම්ත්‍ති අමාත්‍යයන්ට හත් වෙනි අවසානයේ අවස්ථාව. මේවත් එක්කම තමයි මේ ආකාශයේ නැගිලා හිටන් මේ විදිහට දෙවිල අළු වෙලා කොහොම විනාශ කරලා ගිහිනා පිටනම් පාල කෙලවර කළා. මෙන්න මේ අවස්ථාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ගාථාව දේශනා කළා. අලංකතෝ චේපි සමං චරෙය්‍ය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ ස භික්ඛු කියලා. මේ අලංකතෝ චේපි කියලා හිතන් කියන්නේ මේ අලංකාරව සැරසිලා යම්කිසි කෙනෙක් හිටියත් එයා සමචරියාවෙන් යුත් නම්, ඒ කියන්නේ විෂම ගති නැත්නම්, සන්තෝ දන්තෝ සාන්ත නම් දාන්ත නම්, යම් නාවතත්තර පත් වුණා නම් සාන්ත බවට පත් වුණා නම්, නියත බවට පත් වුණා නම්, ඒ කියන්නේ ගති නියතයි කියන්නේ ආචරයා ආපහු වෙන සත්තර පත් වෙන්නේ නැති කෙලවර කරන සත්තර පත් වෙනවා. බ්‍රහ්මචාරී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණය කළා වූ චර්යාවෙන් යුත් වුණා නම්, බ්‍රහ්මචාරී වුණා නම්, සබ්බේසු භූතේසු නිදාය දන්තං සියලුම සත්‍යයන් කෙරෙහි දඬුවම් බහා තැබු කෙනෙක් වුණා නම් සෝ බ්‍රාහ්මණෝ, අන්නේ අර කියනවා බ්‍රාහ්මණේ. සෝ සමනෝ, එයාටයි ශ්‍රමණ කියන්නේ. ස භික්ඛු, එයාටයි භික්ෂුව කියන්නේ කියලා. ඒ ගාථාව දේශනා කළා. එයා ශ්‍රමණ වෙන්නේ, බ්‍රාහ්මණ වෙන්නේ, භික්ඛු වෙන්නේ ඇඳුවෙන්නේ නෙමෙයි. ඇඳුම කොහොම තිබුණා? හිත තුල පවතිනා චිත්ත පාරිශුද්ධිය ධර්මානුකූලව ලැබුණා නම් මෙන්න මේ තුල තමයි ශ්‍රමණ ඉන්නේ, බ්‍රාහ්මණ ඉන්නේ, භික්ෂුව ඉන්නේ පරමාර්ථ වශයෙන්. හැබැයි ලෝක සම්මතයක් වශයෙන් ගොඩනගලා තමයි භික්ෂු භික්ෂුණි ආදී වශයෙන් සම්මතයක් ගොඩනගලා තමයි සිවුරු දරාගත්ත පිරිසක් ඒ විදිහට ඉන්නේ. ඒ සම්මත කතාවෙන් අපි ඇයටත් ශ්‍රමණ කියනවා, බ්‍රාහ්මණ කියනවා, භික්ෂුව කියනවා. ඇඳුම මොන එකක් වුණා හරි අභ්‍යන්තරයේ සුද්ධ වුණා නම් එයත් ශ්‍රමණයෙක්, එයත් බ්‍රාහ්මණයෙක්, එයත් භික්ෂුවෙක්. චාරුචීරිය කියන්නේ දර ඇඳුමක් ඇඳගෙන හිටපු, දර පතුරු වලින් ඇඳුමක් ඇඳගෙන හිටපු, කොණ්ඩේ වවාගෙන, රැවුළු වවාගෙන, වැද්දා වවාගෙන හිටපු එක. බුදුරන් වහන්සේගේ බණපදයක් අහලා අරිහත්ත්වයටපත් වෙලා ඊට පස්සේ උන්වහන්සේට පැවිදි සුව ගන්න එන්න, මේ පැවිදි සම්මතය ගන්න ඕනේ වුණාම අටපිරිකරක් තිබිච්ච නැති නිසා, සිවුරු තිබිච්ච නැති නිසා සිවුරු හොයාගෙන ඉන්න කියලා බුදුරන් වහන්සේ එයාට කිව්වා සිවුරු හොයාගන්න. නමුත් බුදුරන් වහන්සේ දන්නවා සිවුරු හැඳ වෙලාවක් නැහැ, මෙයාගේ කාලෙත් ඉවරයි. එයා සිවුරු හොයන්න අදවාගේ ලේසියෙන් පහසුවෙන් සිවුරු තිබුණේ නැහැ. සිවුරක් හදන්න හැමතෙම තියෙන රෙදි ගෑලි, කාල ගොඩල් වල තියෙන රෙදි ගෑලි ඔය එකතු කරගෙන ඔයන් පාංශු පූල තීවරයක් හදලා, පණු පූල හදලා වන්න සිවුර හදාගන්න. සිවුරක් හදාගන්න රෙදි හොයන්න ගිහිල්ලා එහෙම යනකොට කාල ගොඩල් වල තියෙන රෙදි ගෑලි හොයනකොට උලප්පු වෙච්ච හරකේ කැවිලි ඉඳන් ඇනලා ධාරු දේරිය එතන මලා මලාට පස්සේ බුදුරන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කිව්වා ඒ දැනත්තා දර ටිකක් වෙලා දර ආදාහනය කරලා ඉන්න කියලා. විසුන් නැතිලට ඒක වාර දුන්නා. අපි බලනකොට වතින් ගිහි පේන්නේ ගිහි වතකින් ඉන්නවා. වෛද්‍යෙක් නෙමෙයි. නමුත් මේ රාජ්‍ය බලනකොට මොකද කරන්නේ? වහා දහම් අවබෝධ කරගන්න මගේ මහා ශ්‍රාවකයන් අතුරේ, සංඝයා අතුරේ ධාරුචීරි අග්‍රයි කියලා බුදුරජාන් වහන්සේ ධාරුචීරිය මහා සංඝයාගේ නමට පැනෙලිකෝ. හැබැයි සිවුර තිබුණෙත් නැහැ, අලපිරිකර තිබුණෙත් නැහැ, වෛද්‍ය ඉල්ලගෙන තිබුණෙත් නැහැ, උපසම්පදා සාමනීරකම අරන් තිබුණෙත් නැහැ. හැබැයි අසූ මහා ශ්‍රාවකයන්ගෙන් එක්කෙනෙක් කියලා බුදුරජාන් වහන්සේ පැනෙව ධාරුචීරි. දැන් මෙතෙන් අපිට හොඳට පේනවා සිවුරකින්වත්, බාහිර වතකින්වත් නෙමෙයි මහා සංඝත්වයටපත් වෙලා තිබුණේ. අරිහත්ත්වයටපත් වුණා නම්, ගුණේටපත් වුණා නම් අන්න ඒ තුලයි ශ්‍රමණ බ්‍රාහ්මණ භික්ෂුවගේ නියම යථාර්ථය තියෙන්නේ. මෙන්න මේ නිසා බ්‍රාහ්මණ කියන වචනේ නිකන් කිව්වට හරියන්නේ නැහැ. හේතු ඇතුව අලුකල මනසකවත් මානෙ අලුකලපු කෙනෙක් බවට පත් වෙලා ඉන්න ඕනේ. එයයි නියම බ්‍රාහ්මණ. අනේ මේ බ්‍රාහ්මණා කියන තේන්දි අපි දකින්න ඕනේ. මෙන්න මෙයයි මේ බ්‍රාහ්මණ කියලා කිව්වේ. එනේ යම් අරිහත්ත්වයටපත් වෙච්ච උත්මේකත් නම් එයා තමයි මෙතන මේ බ්‍රාහ්මණා කියන වචනේින් පින්නේ. වේද වූ කියලා කියන්නේ ඒ පිළිබඳ යම් කිසි ලෝකයේ විද්‍යාවක් ඇත. ඒ විද්‍යාවෙන් සියලු ආකාරයෙන් පූර්ණ වුණාම කියනවා වේද වූ. ලෝකයේ පිළිබඳව දැකි ලෝකයේ දකිනවා, ලෝකයට සමුදේ, ලෝක සමුදේවත් ලෝකේ හටගන්න හේතුව දකිනවා, ලෝක නිරෝධය දකිනවා, ලෝක නිරෝධ මාර්ගයවත් ආර්යසත්‍යයික මාර්ගය දකිනවා. ආ විදිහෙන් කියනවා චතුරාර්ය සත්‍ය තුළින් ලෝකයේ පිළිබඳව සියලු ආකාර කටයුතු දකිනවා. මෙන්න මෙහෙම දැක්ක කෙනාට කියනවා ඔය වගේම සියලු ධර්මයන් කෙරෙහි මෙසේ දැනීමටපත් වුණා නම් අන්නේ අර කියනවා වේදගූ සබ්බ ධම්ම. ලෝකේ එකම උත්මයයි වේදගූ සබ්බ ධම්මයේ කියන දේ නෙයි. සියලුම ධර්මයන් පිළිබඳව දැනීමේ යුක්ත වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ. ඒ තමයි පළවෙනි මහා බ්‍රාහ්මණය. අන්නේ ඒසා කියනවා යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බ ධම්මයේ කියනකොට වෙන කාටවත් ඒ தත්ත්වය අයිති නෑ. එකම උත්මයයි කියවෙන්නේ ඒ ලෝතර බුදුරජාණන් වහන්සේගෙන්. ඒ බ්‍රාහ්මණා වේදකෝ සබ්බ ධම්මේ තේ මේ නමෝ. එතුමාණන් වහන්සේට මේ නමස්කාරයයි. තේජ මං පාලයන්තු. අන්නේ ආශිර්වාදේ. ඒ කාරණේ මාව පාලනය වේවා. මට රැකවරණ වේවා. නමතු බුද්ධාන. මම බුදුන්ට නමස්කාර කරනවා. දුරයන්ට නමස්කාර කරනවා. නමතු බෝධිය. බෝධියට නමස්කාර කරනවා. බෝධිය කියන්නේ බුද්ධත්වයේ කරා ඇදී ආව යම්කිසි මාර්ගයකින්ද, ඒකයි ලෞතර බෝධිය. අන්න ලෞතර බෝධියටයි නමස්කාර කරන්නේ. නමතු බුද්ධානං නමතු බෝධිය. ඒ බුදු පියාණන් වහන්සේලාට, බුදු පියාණන් වහන්සේලා පැවුනා වූ ඒ මාර්ගයට තමයි බෝධිය කිව්වේ. බෝධිය ලෞතර බෝධියටත් නමස්කාර කරනවා. බෝධිය කියන්නේ බුද්ධත්වයේ කරා ඇදී ආපු ක්‍රමේ මාර්ගය. නමෝ විමුක්තාන. අන්නේ විමුක්තියට නමස්කාර කරනවා. නිවනට නමස්කාර කරනවා. නමෝ විමුක්තිය. ඒ විමුක්තිය කරා එන්නා වූ යම්කිසි මගක් ඇද්ද? ඒ විමුක්ති මාර්ගයටත් මම නමස්කාර කරනවා. මෙන්න මේ ටික කියලා තමන්ට රැකවරණය පතන එක තමයි කරන්නේ. ඒ මේ නමෝ තේත මං පාලයන්තු කියන වදනේ. එහෙනම් ඒ යම් බ්‍රාහමණයේ සියලු ධර්මයන් පිළිබඳ නිකුණත්වයට පූර්ණත්වයට පත් වුණේද? අන්නේ උත්තමයන්න් වහන්සේට මම නමස්කාර කරනවා. ඉතින් ඒ හේතුවේ මට ආරක්ෂාව සැලසේවා. මම බුදුවරයන් වහන්සේලාට නමස්කාර කරනවා. ඒ බුද්ධ මාර්ගයේ ලෝතර බෝධියට නමස්කාර කරනවා. විමුක්තියට නමස්කාර කරනවා. විමුක්ති මාර්ගයට නමස්කාර කරනවා. මේකයි ඒකේ ගාථාවේ අර්ථය. නමස්කාරයේ ක්‍රම දෙකකින් කරන්න පුළුවන්. එකක් තමයි කාරණේ විශ්වාස කරලා, ඒ ගුණ විශ්වාස කරලා, ඒ මුතුමන් කෙරෙහි නම්‍යතාවයක් දක්වලා, ගෞරවයක් දක්වලා, ගරු භක්තියෙන් යුතුව ඒ කෙරෙහි මගේ පැහැදීමෙන් ඒ යටහත් භාවය ප්‍රකාශ කිරීම. අනික තමයි ඊට හිත නමලා, හැබැයි සම්පූර්ණ වෙනා නමස්කාරයේ ඊට හිත නමලා ඊට අනුව කටයුතු කරන්නෙක් වෙන්න ඕන. නම හිස් කර නමස්කාර. හිස නමා කරන්නේ නමස්කාරයයි. මොනවාද හිත නමන්නේ? අපි ඔළුව නමන්නත් පුළුවන් හිත නමනවා කියලා. හැබැයි මම නම් ඔකර ඔළුව පාත් කරන්නේ නැහැ කියන. ඒ කියන්නේ ඒක ළඟට කියලා බෙල්ල පාත් කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ පුද්ගලයා කරන වැඩවලට යටත් වෙන්නේ නැතුවම තියෙනවා මම උන්ට ඔළුව පාත් කරන්න ලැහැත් වෙලා නැහැ. අන්න හිත නමනවා කියන එකේ අර්ථයක් තියෙනවා. එහෙනම් හිත නමන්නේ යම්පිහි ධර්මයක් අහලා ඒ ගුණේ දැකලා ඒ ගුණේ කරේ තමුගේ නැමී සිටීමක් හිටියනම් ඔළුව උස්සගෙන හිටියත් නමස්කාර කරනවා. ඔකයි හිත නමා කටයුතු කිරීම නමස්කාරය. නියම නමස්කාරය කරන්න ඕනේ යථාබෝධය ලබන්න. ධර්මයේ අහලා ධර්මයේ තේරුම් අරගෙන බුද්ධ ධම්ම සංගයනේ ත්‍රිවිධ රත්නයේ තේරුම් අරගෙන තමන් ඒක ගරු කරලා ඒ මාර්ගය අනුගමනය කරන්න පටන් ගත්තොත් ඔළුව උස්සගෙන හිටියත් අද්දක ළඟ නොකර හිටියත් එයා කරන්නේ මහා නමස්කාරය. නමස්කාරය තෝරා ගන්න ඕනේ. දැන් මේක කළා කියන්නේ කවුද? ඔය ගාතාව තියෙන්නේ මොනරා. දැන් මොනරා හැම වැදගෙනද වෙටිය කිවි. නමතු බුද්ධානා නමතු බෝධියා කිවි. මොනරා කකුල් දෙක උස්සලා ඉඳන් ලං කරලා ඉඳන් නල්ලේ තියාගෙන. නමුත් මොනරා වැදලා නැද්ද? දැන් මේක තියෙනවා ගෞරව කිරීම. උඩ පුළුවන්කමක් නැහැ. අර කියන්නා වූ ඉතනම කටයුතු කරන්න මොනරා පුළුවන්කමක් නැහැ. නමුත් අපි බෝසතාණන් වහන්සේ සතර සැරි සරණ කොට මයි හේවත් මොනර කුලයක ඉපදිලා කරපු වැඩ පිළා සංසාරේ පුරුද්ද. සතර වැදලා පුරලා පුදුලා කරලා පුරුදු බුදුරට ගරු කරලා බුදුරන් වහන්සේලාට නමස්කාර කරලා තිබිච්ච සංසාර පුරුද්ද ඇවිදිලා තමයි මොනර ඒ අධ්‍යයයේ මොනර අධ්‍යයයේ පුරුදු කරගත්ත එකක් නෙමෙයි යෝග. මිනිස්සෙක්ලා ඉන්න කාලේ මිනිස්සෝ පුරුදු කරගත්ත දෙයක්. ඒක පාරම්පරිකව නේනම් ඒ සාම්ප්‍රදායිකව ඒ මනසට සම්පත් වෙලා හිටන් ඒ කප්පෙන් තමයි ඒ අදහස ගත්තේ. මොනරට සිංහල භාෂාව පාලි භාෂාවවත් බෑ. ඌ කෑ ගහන හැටි කෑ ගැහුවට අදහසම අපි වෙනවා ඔය විදිහට. මේකෙන් තමයි මොනර ජීවිත කාලයේ තියෙනකම කිසිම ගොදුරකට අහුවෙන්නේ නැතුව, පළපුදුවකට අහුවෙන්නේ නැතුව ආරක්ෂා වෙලා හිටියයි කියන්නේ. ඒ නිසා තමන්ගේ හැඟීමයි මේ ප්‍රකාශ කරන්නේ. භාෂාව මොන එක වුණා ඒකෙන් හැඟීම මතුවුණු, අදහස මතුවුණු. අන්නේ අදහස තමයි මේ රැකවරණ සලසන්නේ. එතන මේ ගාතාවල් කියනකොට ගාතාවේ අදහස දකින්න ඕනේ. ඒ අදහස දැනගෙන කිව්වොත් බොහොම වැදගත්. අපි උනත් ඔක දකින්න ඕනේ ඔය ක්‍රමයට. ඔය ගාතාවේ අර්ථය දැනගෙන භාවිතා කරනවා නම් තමයි ඒකේ හරේ ඉන්නේ. ගාතා පදවල නැතුව නෙමෙයි. සර්වාකාරයෙන් පරිපූර්ණයි කිව්වහම සියලු ආකාරයෙන්ම නෑ පරිපූර්ණයි නං. අක්ෂර ගණන කතා වෙනු පරිපූර්ණයි. යම්කි ශබ්දයෙන් දී යුතු යම්කි ශබ්ද මේ විද්‍යාවක් තියෙනවා නම් ඒකේම පරිපූර්ණයි. අක්ෂර විද්‍යාවක් තියෙනවා නම් ඒකෙත් පරිපූර්ණයි. අදහසක් තියෙනවා නම් ඒකෙත් පරිපූර්ණයි. සම්පූර්ණයි. මේ ආකාරයෙන් තමයි මේ හැම බුද්ධ දේශනාවක්ම ඉන්නේ. ඒ නිසා ඒව හරයක් නැහැ කියලා නෙමෙයි සද්දනගල කිව්වත් අර්ථය නොදන්නවා වුණත් ඒකෙත් තියෙනවා යම් බිහි ගුණයක්. ඒ නියම ගුණය ගන්න තමයි අදහස දැනගෙන කරන්න ඕනේ. තවම ප්‍රශ්න තියෙනවා නිත් අඩවන් කරනවා කියන්නේ මොකක්ද කියලා. දැන් නිත් අඩවන් කරනවා කියන්නේ තමාගේ නාසය කෙලින් වාගේ පාත්‍රයලා හිටන් ඇහිපිය අඩු වෙන්න ඕනේ. වාගෙට පිය වෙන්න ඕනේ. දැන් ඇහිපිය සම්පූර්ණ ඇරියොත් එහෙම ඉස්සරහා බලන්න. දැන් නිත් අඩවන් වුණාම නේත්‍ර හරියට මේ නාස්තුර කිලින් වගේ පාතර වැටෙනවා. ඒක සාමාන්‍යයෙන් ඔය මේ විය ගහත් තරම් දුර බලන්න කියලා කියන්නේ නේත් අඩවන් කරලා ඉන්නකොට. දිගටියොත් එහෙම ඉස්සරහා පේනවා. අඩවන් කරගුහම පේන තමයි නිත්‍ය බොහොම ටික දුරක් විතරයි. අඩවන් කරගුහම නිත් හරියට නිත්වල නේත දෘෂ්ටිය මේ නාස්තුර කිලින් වගේ පාළිය හට වැටෙනවා. මෙන්න මේ ක්‍රමයට තියාගැනීමට කියලා නිත් අඩවන් කරගන්නවා. වෙති මොන හරි අහන ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරන්න වෙලාව තියෙනවා. දැන් මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට කය ගැන වැලීමේදී බුදුරජාණන් වහන්සේ මේ ශරීරය ගැන විග්‍රහ කරලා පෙන්නන මේ ගෙඩියක්, වණයක්, රෝගයක් මේ ආකාරයෙන් දකින්ද කියලා. ජරා ගොඩක් හැටියට දකින්ද කියලා. එනමුත් දැන් අහලා මේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය පිළිබඳව දේහය ගැන විස්තර කරනකොට බොහොම වර්ණාත්මකව විග්‍රහ කරන්නේ. ශ්‍රී දේහය කියන අයක මේ ආදි වශයෙන් නානා ප්‍රකාර දේවල් වලින් අපි විග්‍රහ කරනවා. දැන් මේක බැලිය යුතු ආකාර තියෙනවා. යමක් දැක ගැනීමේදී ඒ පිළිබඳව හිතන ආකාරයට තමයි ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය. දැන් අපිට යමක යථාර්ථයක් තියෙනවා. යථාර්ථවත් කියන්නේ යමක එක එක ආකාර මේ ඒකේ උරුම ස්වභාව තියෙනවා. ඒතර ඒ දේ පිළිබඳව බැලිය යුතු ක්‍රමයක් තියෙනවා. යමක් පිළිබඳව අපිට අත්තරින්න නොවැළෙන්න විදෙන්න බලන්න ඕන නම් බැලිය යුතු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට බැලුවොත් ඒ ටික සිද්ධ වෙනවා. ගෞරවයක් භක්තියක් ඇති වෙන බලන ක්‍රමයක් තියෙනවා. ඒ අනුව බැලුවොත් ඒ ටික සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ එහෙමයි. දැන් මල් පෝච්චියක් අරගෙන මැටි ගොඩක් කියලා බැලුවොත් මල් පෝච්චියක් කියන සංඥාව නැති වෙනවා. මැටි ගොඩක් කියන සංඥාව එනවා. ඒක ලස්සන මල් පෝච්චියක් කියලා බැලුවොත් ඒක ලස්සන මල් පෝච්චියක් කියන සංඥාව එනවා. යම්කිසි සංඥාවක් හේතු කරගෙන අපිට යමක් අත්හැරීමට නොවැල්මට මිදීමට නැහැ නිවනට හේතු වෙනවාද? අපිට අවසානයේ නිවනට හේතු වෙන්නා වූ සංඥාව. වෙන එකක් නෙමෙයි මෙතනින් ගන්න. යමක් ඇසුරු කරනකොට රාගක්ෂේත, දේසක්ෂේත, මෝහක්ෂේත හේතු වෙනවා පේනවනම් ඒක එසේ ඇසුරු කරන්න ඕනේ. දැන් යමක ඇත්ත දේවල් තියෙනවා. බැලිය යුතු යථාර්ථ ක්‍රම තියෙනවා. ඒ ක්‍රමේ පාලනකොට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න ඕනේ. ඒ බලනකොට අපිට හිත වෙනා ඊට අනුකූල දෙයක් බැලුව ආකාරයේ ලෝක සත්‍යාමී කාමීට පෙළඹිලා පංච කාමයන්ට සම්බන්ධ වෙනකොට බොහෝ කොට මේ ලස්සන ශාරීරිය කියන වචනේ අරගැනීමේදී එක පැත්තක අදහසක් එනවා. දැන් සියලුම ලක්ෂණ දේවල් කාමීට පොළඹවන්නේ නැහැ. කාමීට පොළඹවන ලක්ෂණ දේවල් තියෙනවා. හැඩ වැඩ බලන්න ගියාම වර්ණනා කරන්න ගියාම යම්කිසි පුරුෂයෙක් විසින් කාන්තාවක් ගැන හෝ කාන්තාවක් විසින් කඩවසම් පුරුෂයෙක් ගැන හෝ පුරුෂයෙක් ලක්ෂණ කාන්තාවක් ගැන හෝ හැඩ වැඩ කරන්න වර්ණනා කරන්න ගියොත් එහෙම ඇති වෙන අදහස් කාම අදහස් වෙනවා. එහෙනම් ඒක රාගක්ෂේර, දේසක්ෂේර, මෝහක්ෂේර හේතු වෙන වර්ණාවක් නෙමෙයි. ගැළපෙන්නේ නැහැ. එහෙනම් ඒ වෙලාවේදී අපි දකිනවා නම් රාගක්ෂේර, දේසක්ෂේර, මෝහක්ෂේර හේතු වෙන්නේ ඒ කාමයේ ගෝචර වෙන ලක්ෂණ බලන්න ඕන ක්‍රමයක් තියෙනවා නේද? ඒක කාම හැඟීම් මතු කරන්නා වූ ලක්ෂණ වර්ණාවේ දකින්න බෑ. ඒ ලාවිදී ඒකේ තියෙන විපරීත වෙන ස්වභාවය, ඒකේ තියෙන ජරා ස්වභාවය, ඒකේ තියෙන අවැඩ ස්වභාවය දකින්න පටන් ගත්තොත් ඒ තුලින් දැක ගන්න පුළුවන් වෙනවා ඊට අනුකූල දෙයක්. ඒක අවස්ථාවකදී සැරියුත් මහරහතන් වහන්සේ වඩිනකොට එක්තරා කොටයක් තියෙනවා දැක්කා. දැකලා භික්ෂුන් වහන්සේලාට කියනවා, "ඇවැත්නි, මට මේ කොටේ ඔන්නම් ජලයක් වගේ බලන්න පුළුවන්. ඔන්නම් ද්‍රව්‍යයක් වාගේ බලන්නත් පුළුවන්. ඔන්නම් වායුවක් වාගේ බලන්නත් පුළුවන්. අවශ්‍ය නම් ගින්නක් වාගේ බලන්නත් පුළුවන්. මේ හතර ආකාරයේ මට මේ කොටේ වැලිය හැකි. මේක හරි වැදගත් කතාවක්. දැන් අපි කොටයක් බලනකොට බලන ක්‍රමය එකක්. ආපෝ කසිනිය වල්ලා තියෙන කෙනෙක් හිටියොත් එහෙම ඒ කොටේ තිබෙන පරමාණු අංශු එකින් එකට බැඳිලා තියෙන, හැඳිලා තියෙන ආකාරය හිතර අරගෙන නිබඳවන්නා වූ බැඳීමක් හැඳීමක් නිසා මේ කොටේ ආකාරය වෙන්නේ කියලා. ඒ ක්‍රමයේ සී කළ බලනකොට බැඳීම වෙනවා. බැඳීමේ ස්වභාවය ජල ස්වභාවය කිව්වෙත් ඒකයි. ජල කියන්නේ ජාලයක් කියන එකයි. ජල කියන වචනේ වතුරට එදෙන්න හේතුවත් එකින් එක හොඳට බැඳිලා හැඳිලා තියෙන ආකාරය පැහැදිලිව පේන නිසා. ජාලයක් කියන්නේ දැල් රටාවක්. එකින් එකට දැල කියන්නේ එකින් එකට කෑලි එකින් එකට මූට් වෙලා බැඳිලා තියෙන ආකාරය. මෙන්න මේ වගේ පරමාණුයෙන් පරමාණුවට එකින් එක ඇදිලා වැඳිලා හිටන් ලං වෙලා ආකර්ෂණයකින් බැඳිලා තියෙනවා දැක්කොත්. එහෙමයි මේ කොටේ හැදිලා තියෙන කියා දැක්කහම. කොටේ කියන සංඥාව නැති වෙලා ගිහිල්ලා බැඳිලා තියෙන ආකාරයෙන් දකින්න සංඥාවක් ආවම ඒක ආපෝ සංඥාවෙන් බැලුවා වෙනවා. ඒක කොටේ කියන සංඥාව නැති වෙලා බැඳී තිබෙන ආකාරය හිතට එන. මේ බල කොටේ දිහා බලපු ආකාරය. ඊතර මේකේ තියෙන තෙද බව. ගිනි බව ගින්දරමයි මේ වෙ කියන්නේ. ගින්දරේ තේජෝ කියන්නේ ඒකේ තේජසී බව පෙන්වන එක. මේ ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා ආදි වශයෙන් තියෙන සුද්ධාංශකයන් එකතු වෙලා යම් ආකාරයකට යම් තේ තිද ගැන්නුනහම ඊට අනුකූල දෙයක් විද්‍යාමානව නොබිඳී පේනවා. අන්නේ උපමට්ටම් වෙලා තියෙන්නේ මේ වායි තිබෙන්නා වූ උපමට්ටම් වේ තේජස්සී ගතිය. ඒ ගතිය නිසායි මේ කොටයක් හැටියට මේක පේන්නේ කියලා. ඒ ආකාරයෙන් බලනකොට කොටේ තේජෝ ධාතුවක් හැටියට දකිනවා. මේ පරමාණුන් මේ අතර සැලිලා මේ අතර ඇදිලා බැඳිලා මේ ආකාරයෙන් තියෙනවා. ඒකේ බැඳුණු සැලෙන ස්වභාවයක් තියෙනවා. නමන්න පුළුවා. හයි හතිය කියලා ඇම්සි එබෙන මට්ටම. විසිරෙන මට්ටම. ප්‍රසාරණය වෙලා තියෙන මට්ටම. යම් මනුව පිහිල්ලා තියෙනවා නම් ඒ පරමාණු. ඊ යනුව තමයි ඒ ස්වභාවයේ ඒ ද්‍රව්‍ය වස්තු වශයෙන් පේන්නේ. මෙන්න මේක දැක්කහම වායෝ ස්වභාවයෙන් පිම්බිලා හැකිලලා තද වෙලා බුරුල් වෙලා ආදි වශයෙන් තියෙන ආකාරය. ඒ ගති ලක්ෂණයෙන් බලනකොට කොටේ කියන හැඟීම නැති වෙලා ඒ ගති ලක්ෂණයෙන් පේන්න වෙනවා. කොටේ වායෝ ලක්ෂණයෙන් බලන්න පුළුවන් කිව්වේ ඒක. ඒ වගේම මේ පරමාණු ඒකීය වෙලා ලං වෙලා කළු බවට පත් වෙලා බැඳිලා හැදිලා මෙන්න මේ ආකාරයේ තද ස්වභාවයකින් පිහිටලා තියෙනවා. ඒ ආකාරයෙන් බලනකොටම කොටයක් කියන සංඥාව වහක වෙලා තද ස්වභාවය හිතේ තියෙනවා. පටවි ස්වභාවයෙන් අපහම පටවි සංඥාවෙන් කොටේ බැලියයි. එකම කොටේ හතර ආකාරයකින් බලන ඇති දැක්කලා පුරුදු කරලා තිබිට ශක්තිය නිසා. කසින වැඩිීමේ ශක්තිය නිසා. ඒ ආකාරයෙන් බලන්න පුළුවන් ධාතු හතරට වෙන් කරලා. මෙන්න මේ ධාතු හතරට වෙන් කළා බලන එක ධාතු මනසිකාරයේ කියත් වෙන්නවා. ওই ධාතු මනසිකාරයේ තියෙන හතර ආකාරයට බෙදලා බලුවාට සාමාන්‍ය කෙනෙකුට ඒක කොටයක් කියලා පේනවා මිසක් ඒකින් හරියක පේන්නේ. කොට සංඥාවෙන් දකිනවා මිසක් දී සංඥාවෙන් දකිනවා මිසක් ඒ සංඥාවෙක්මල වෙන සංඥාවකින් දකින්නේ. මෙන්න මේ වගේ ලෝක සත්‍යය මේ ඝන සංඥාවකින් සත්ව බුද්ධල සංඥාවකින් මේ සත්‍යය දැකලා ඇලීමට බැඳීමට පුරුදු වෙලා තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ රාගයේ ක්ෂය කරගන්න, ද්වේෂයේ ක්ෂය කරගන්න, මෝහයේ ක්ෂය කරගන්න. යම් දෙයක් ඇලීමක් බැඳීමක් සහිතව දැක්කොත්, රාගිකව දැක්කොත්, ඒකට හටගන්නවා ඇලීම. ඒ වගේම ඇලුන දෙයක් වුණොත් තමන්ට ඒක තමා වසඟීට ගන්න තමාට පරිහරණය කරන්න හිතෙනවා. රාගික අදහසින් ගත්තොත්. ඒකට විරුද්ධකාරකයන් එනකොට ඒවට ගැටෙනවා. විරුද්ධකාරකයන් නැති ඇලෙන වස්තුවක් ලෝකේ දකින්න නැහැ. බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගේ, උගුසන්ට අහුවෙච්ච මස් කැටි වාගේ ඇලෙන වස්තුවට ලෝකයා පොරකනවා තරඟ කරනවා. මේ වෙලාවේ තමාගේ බලාපොරොත්තු පොරකන්නේ නැතුව තරඟ කරන තුරු නිදහසේ ඇලීම භුක්ති විඳින. හැබැයි එහෙම ලෝකයක් නැති නිසා යාට සිද්ධ වෙනවා විරුද්ධතාවයන්ට ඒ සමගම ගැටෙන්න. එහෙනම් ඇලීම යම් තැනකද ගැටීමත් එතන සම්බන්ධ වෙනවා. ඇලීමයි ගැටීමයි දෙක වටිනවා කියලා අල්ලගත්තාම මුලාව. එනිසා යාට මුලාවෙන් අත්තරින් විදෙන්න බෑ. ඇලීමයි ගැටීමයි මුලාවයි තියෙනවා. ඔයාලා අපි කිව්වා රාගයයි ද්වේෂයයි මෝහයයි කියලා. රාගයයි ද්වේෂයයි මෝහයයි තියෙන පැත්තක් තියෙනවා නම් නිවන් පැත්ත නෙමෙයි ලෝක පැත්ත. රාගක්ෂයක් ද්වේෂක්ෂයක් මෝහක්ෂයක් කරනවා නම් ඒක නිවන. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ රාගයට ද්වේෂයට මෝහයට බැඳෙන පැත්තේ සංඥා පහළ කරන්න නෙමෙයි ඊ අදහස් අරගෙන. අපිට ඕනේ ඒකෙන් මිදෙන පැත්තට ගන්න. මෙන්න මේ නිසා අපි දැනගන්නවා යම්කිසි මිනිස්සේ කාම සංඥා ඇති කරන්නා වූ යම් රූපයක් දැකලා ඒක ඒ විදිහට වර්ණනා කරන්න ගියොත් කාම සංඥාවෙන් ගන්න ගියොත් ඇලීමටයි ගැටීමටයි මුලාවටයි වැටෙනා මිසක් රාගක්ෂේත දේසක්ෂේත මොහක්ෂේත ඒවත් නිවනට මාර්ගයක් නෙමෙයි. අපිට ඕන කරන්නේ ද්‍රව්‍යවල තිබෙන අපිට පේන එක යථාර්ථය කියන නිගමනය කරන්න නැතුව අපිට අවශ්‍ය දේ කරගන්න ඒ තුලින්. පේන දේ යථාර්ථය කියලා ගත්තොත් ඒ බැලු දෘෂ්ටි අනුවයි ඒක එහෙම පේන්නේ. කවි දිහකින් බැලුවොත් ඒකයි යථාර්ථය හැටියට පේන්නේ. සතර මහා භූතයන්ගෙන් හටගත්ත දේවල් ද්‍රව්‍ය වස්තු හැටියට අපිට ඒක යථාර්ථයක් හැටියට වෙනවා. මේක ලීයක්, මේක ගහක්, මේක මිනිසෙක්, මේ සත්වයේ පුද්ගලයේ මේ ද්‍රව්‍යයක්, මේ වස්තුවක් කියලා එහෙම පේනවා. ඒ පේන එක නිවන් දකින්න හේතු වෙන්නේ. අපේ පරමාර්ථය නිවන් අවබෝධ කරගන්නද? නිවන් අවබෝධ කරන්න රාගක් සේවෙන, දේසක් සේවෙන, මෝහක් සේවෙන යම් මගක් ඇද්ද, යම් ක්‍රමයක් ඇද්ද? ඒ ක්‍රමයේ තුලින් ඒ දේ දකිය යුතුයි. ඇති ඒ පිළි දැනගත යුතුයි. මෙන්න මෙහෙම දැනගන්න ක්‍රමයක් තියෙනවා. ඒක ආර්ය මාර්ගය. ඒකේ ප්‍රයෝජනේ අන්තිම නිවන. එහෙනම් අපේ පරමාර්ථය නිවන නම් ලෝකයේ එක එකනාගේ දෘෂ්ටි වශයෙන් අපිට අවශ්‍යතාවයක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ඒක නිවන්ට ගෝචර වෙන්නේ කොහොමද කියලා ඒකට අනුකූල හටාවද කියලා දැකලා නිවන්ට ගෝචර වෙනවා නම් ඒ දේ කරගන්න එක. දැන් ඕක තේරුම් ගන්න බැරුව මේ දෘෂ්ටිපති කියලා යථාර්ථය හොයන්න කියලා මුග දිනේක මුලා වෙලා ඉන්නේ. නානා ප්‍රකාර අදහස් ගන්නවා. ගත්තට පස්සේ ඔය පිළිමේ කොන්ක්‍රීට් නේ. ඔය පිළිමේ කරදාසි. ඒ රූපේ කරදාසි. ඔය කොහොමද බුදුන් වෙන්නේ? අපි නම් බුදුන් වඳින්න යන්නේ නැහැ, පිළිම වඳින්න යන්නේ. කට්ටියක් කොහොමද කියනවා. දැන් මොකද ඉන්නේ? දෘෂ්ටියක ඉඳගෙන නිගමවලට බහිනවා. අපිට ඕන කරන්නේ යමක් ඇසුරු කරනකොට අපිට පේනවා නම් රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මෝහක්ෂේත යම් ඇති වෙන සංඥා ඇති වෙන ක්‍රමයක් අපිට දකින්නවා නම් ඒක නැඹුරු වෙන ලක්ෂණයක් යමකින් ගන්න පුළුවන් නම් අපේ ප්‍රයෝජනේ ඒක ගැනීමයි. ඒකයි නිවන් මාර්ගය. ඉතින් ඔබගේ අපි දකින්න ඕනේ. දැන් බුද්ධ ශරීරය දිහා බලනකොට දකින්න තියෙන විද්‍යාමාන වෙන්නේ හිත නිවන රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මෝහක්ෂේත ආධාරවන සාන්ත වූ ස්වභාවයක් මානසිකත්වයේ ගොඩ නැගිනේ. ඒක රාගයෙන් තොරයි. කාම රාගයෙන් තොරයි. රූප රාගයෙන් තොර නැහැ. කාම රාගයෙන් තොරයි. බුදු පිළිමය දිහා බලා ඉන්නෝ. ඒ වගේම කඩවසම් ඉස්ත්‍රි පුරුෂ රූප දිහා ඉස්ත්‍රි පුරුෂය බලා ඉන්නවා. දැන් මේ දෙකේ ලොකු වෙනසක් වෙනවා. කාටවත් බුදු පිළිමය දිහා බලා හිටියට රාගයක් හටගන්නේ නැහැ. හටගන්නේ හරි සාන්ත බව. එහෙනම් අන්න සාන්ත බව ඔප්නෑන් වෙනවා නම් අපිට ආර්ය මාර්ගයේදී ඒක ලොකු කුරුකුලක්. දැන් බුදුරයන් වහන්සේ පිළිබඳව ගෞරව භක්තියකින් සිහි කරනකොට ඒ ඇති කරන්නා වූ ලක්ෂණ කාම ලක්ෂණ ගැන සිහි කිරීමක් නෙමෙයි. ඒක රූපාවචර කොටසයි තී කාමාවචර කොටසයි තී නේ බුදුරයන් වහන්සේගේ සාන්ත ස්වභාවය. එහෙනම් බුදුරුව තුල තිබෙන සාන්ත ස්වභාවය ඔප්නෑන් වෙන විදිහ බුදුරුව දිහා බලන්න පුරුදු වුණා, බුදුන් දිහා බලන්න පුරුදු වුණා. ඒ ගුණ සිහි කළොත් ඒ වෙලාවේදී බුදුරයන් වහන්සේගේ ශරීරයේ දිටිස් අර කුණු කොටක් තිස්සේකින් යුක්තයි කියලා ඒකර මේ බලන්න යන ගන්නට වැඩි ශ්‍රද්ධාවක් භක්තියක් ඇති වෙන්න හේතු වෙන මූලික පැහැදීමක් ඇති වෙන්න හේතු වෙනවා. අර ශ්‍රී දේහය කියලා ගුණේ බලන ගුණ සිය කියලා බලනකොට දැන් ඔය විදිහට බලන්න බෑ. කාන්තා රූපයක් දිහැ පුරුර කලව සම්පූර්ණ රූපයක් දිහැ ගුණ සිය කරන්න බලන්න ගුණයකින් ඔප්නෑන් විච් එකක් නෙමෙයි, කාමයෙන් ඔප්නෑන් විච් එකක් තමයි. ඒ කාමක කයය තමයි ඉස්ත්‍රි පුරුෂ වශයෙන් මේ හදාගෙන තියෙන්නේ. ඒක ගති ස්වභාවය බුදුරජාන් වහන්සේගේ පිහිටන්න බැරි මොකද පාරමිතා බලයේ හේතු කොටගෙන සාන්තියේ ප්‍රණීතියේ නිවනට නැමෙන විදිහට සකස් වෙලා ඊට අනුකූල වන්නා වූ ස්වභාවයක් දර්ශනය කරන රූපාවචර ගුණ ස්වභාවයක් විද්‍යාමාන කරන රූප ශක්තිය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වශයෙන් උන්වහන්සේගේ පින්ඵල වශයෙන් ලැබුණා. අන්නේ ලැබිච්ච පාරමිතා බලයෙන් පාරමිතා පුණ්‍ය ශක්තිය බලයෙන් ලැබිච්චදී සාන්ත බවට ප්‍රණීත බවට පත් කරන්න හේතුකාරක වන්නා වූ ස්වභාවයක් විද්‍යාමාන කරනවා. ඉතින් බුදුරුවදී හැ බලාගෙන ඒ සියලු පැහැපත් වෙනකොට අර කුණු කුරක් තියති ගැනීමට ඒක උපමාන කරන අර පැහැපත් භාවයේ සාන්ත බව ප්‍රණීත බව ගන්න උපමාවක් වශයෙන් ගත්තහම අන්නේ උත්තරීතර තත්ත්වයේ පත් වෙන්න හේතු වෙනවා ඒකෙන්. ඉතින් ඒ නිසා අපි බැරිලා හරි මේ උත්තරීතර සාමාන්‍ය මනස ඕවා වෙන් කරලා ගන්න දන්නේ නැති නිසා එක දෙයක් නරකයි කිව්වොත් එහෙම එයාගේ හැම එකක්ම නරකයි කියලා ගන්න පුරුද්දක් වෙලා තියෙනවා. එක දෙයක් හොඳයි කිව්වොත් එයාගේ හැම දෙයක්ම හොඳයි කියලා ගන්න පුරුද්දක් වෙලා තියෙනවා. ලස්සන කියන කුණු උපමාත්‍රයේ හැවටෙන ලෝක සත්වයා අර කුණු කන්තල් 32ම ලස්සන කෑලි හැටියට ගන්නවා. ඒකේ කුණ කියලා දකින්නේ නැහැ. ඔය ලස්සන කියන හැඟීමේ වහනවා අර තියෙන කුණ. ඉතින් මෙන්න මේ වගේ ලෝක සත්‍යයා ඒ தත්ත්වයන් ගන්නකොට යථාර්ථයෙන් දකින්න පුරුදු වෙලා නැති නිසා නරකර ගත්තොත් ඒකෙදි පිට ඔක්කොම නරකයි කියලා නිගමනට පහයි. දැන් බුදුරජාන් වහන්සේගේ ශාරීරියේ දෙතිස් කුණප කොටාසියක් නේ කියලා මෙනෙහි කරන්න පටන් ගත්තොත් එහෙම. අර චිත්ත ප්‍රහාදී ඇති වෙන්නේ විච්ච පැත්තත් අර කුණු කොටක් කරසල දාල ගන්න ස්වභාවයක් එනවා. මානසිකත්වය එහෙමයි සාමාන්‍ය මිනිස්සයා. නිසා යාට අවඩක් වෙනවා. හොඳ පැත්තට දාලා ගත්තොත් යාට අවඩ බලන්න කුණු කොටක් බලන්න තව කැලි ඕන තරම් ලෝකෙදී. කය හැටි බලා ගන්න ඕනේ. දැන් බුද්ධ ශරීරයත් ඒ කුණු කය හැටි බලන්න ගියොත් එහෙම අර බුදු ගුණේ සාන්ත ප්‍රණීත වශයෙන් දැක්කා වූ ඒ ගුණ සාන්තිය. ඒක අතර කුණු කොට දාලා බලන මිනිහ නිකම්ම හුරු වෙනවා. ඒතරක් ගුණ වැඩෙන්නේ නැතුව යනවා. ඒ නිසා තමයි බුදු ගුණ බලන්න ගියාම බුදු ශරීරයේ ශ්‍රී දේහයක් කිය හැටියට සාන්ත පැහැපත් හැටියට බලනවා මිස. ඉතින් මේ තියෙන කුණු කේස්නේ, මේ තියෙන කුණු ලොම්නේ, මේ තියෙන කුණු නියපොතනේ කියලා බලන්න ගියොත් එහෙම සිද්ධ වෙන්නේ අර අපි බලාපොරොත්තු වෙන සාන්තියෙන් අහකට යන පැත්ත. ඉතින් අපි දකින්න ඕන හැම දෙයකම තියෙන ක්‍රමයක් තියෙනවා. එකක් සාන්තයි ප්‍රණීතයි කියලා දකින්න අවස්ථාවක් තියෙනවා. ඊ අවස්ථාව ඉක්ම ගියාට පස්සේ දකින්න සාන්තයි ප්‍රණීතයි කියලා ගත් එකේ තවෙලා තියෙනවා. තරකක් තියෙනවා. ඊට වඩා සාන්තයි ප්‍රණීතයි ඊට වඩා හොඳ තත්ත්වය. ඒකට බහිනවා. මේක අනුපූර්ව ගමනක්. සාන්තයේ ප්‍රණීතයේ දකින්න යන්නේ අනුපූර්ව ක්‍රමයකින්. දැන් ජීවිතයක කම්කටොළු සහිතව ගත කරන එක දුක්සහගතයි. ඒකින් තමයි පැවිදි වෙන්න ඕනේ කියලා පැවිදි කෙනෙක් පැවිද්දට වහිනවා යම් කෙනෙක්. දැන් එයා දකිනවා නිහ ජීවිතයේ කම්කටොළුයි පැවිද්ද සාන්තයි ප්‍රණීතයි කියලා. පැවිද්දට ගියාට පස්සේ තවත් ඒකම සාන්තයි ඒකම ප්‍රණීතයි කියලා එතන ඉන්නේ නැහැ. ආ පැවිදි රුවේ පැවිදි ගති ලක්ෂණේ ඉන්නේ. මට දැන් මෙතන හිටියට මගේ හිතට කාම සංකල්පනා වද දෙනවා. ද්වේෂ සංකල්පනා වද දෙනවා. එහෙනම් මේකම වදයක්. තව මෙතන සාන්ත ප්‍රණීත වශයෙන් ගන්න සුදුසු නැහැ. එතන මේ පරිසරය ඇසුරු කරගෙන ඉන්නකොට නානා ප්‍රකාර ගති ලක්ෂණයි තියෙන අය වැඩක නැති කතා කියනවා. විහිළු තහළු කරනවා. අවිවේකයි. එහෙනම් මේක සාන්ත ප්‍රණීත නෑ කියලා එතෙන්දී ගොඩට බහලා ඊට වඩා සාන්තිය ප්‍රණීතිය ගැන යනවා උදකලා විවේකී දැනකට. අර වගේ බාධා වලින් තොර තැනකට. අන්නාර පල්ලිහා තින්ද උඩට යනකොට දකින්නවා. මේ උදකලා විවේකී අරන්නේ රුක්මූල් ශුන්‍යාකාර හරි සාන්තයි ප්‍රණීතයි කියන. මේ ජීවිතේ කොච්චර හොඳද කියලා දැකලා එතෙන්ට යනවා. එතෙන් ගියාට පස්සේ මේක කොච්චර හොඳද කියලා එතන මේ ලැගලැග ඉන්නේ නේ. එතෙන්දි දකින්නවා. මේ කොච්චර අරන්නේ රුක්මූල් ශුන්‍යාකාරය දලා විවේකීව හිටියා. මගේ හිතට කාම සංකල්පනා වද දෙනවා. ද්වේෂ සංකල්පනා නැගෙනවා. මේක මහවදයක්. මෙවැනි කාම සංකල්පනා වලින් දේශ සංකල්පනා වලින් අහක් වෙන විදියට මගේ මානසිකත්වය හැල ගහ ගන්න ඕනේ. මෙතන තියෙන මේ දේපොළ වලට මේ ගහකොළ වලට එහෙනම් මෙතන තිබෙනවා මේ සුන්දර පරිසරයට ආසා කරගෙන ඉන්න ගියොත් එහෙම මට සිද්ධ වෙන්නේ කාම සංකල්පනා මේ පැත්තට නැවෙන්නේ. මේ පැත්තට මනස යන එක මනසට කරදරයි. දැන් එයා හොඳයි කියලා ගියේ කියන අරකක් දැකලා ආදීනේවත් දැකලා ඒවර තිබෙන්නා වූ විතර්ක විචාර වශයෙන් අර කාම විතර්ක ව්‍යාපාර විතර්ක විහිංසා විතර්ක ඇති වෙන තත්ිය නැති වෙන්නේ. අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම සංකල්පනා කියන මේවා හොඳයි කියලා ඒකම වහිනවා. ඒක සාන්තයි ප්‍රණීතයි කියලා. එතකොට කාම විතර්ක ව්‍යාපාර විතර්ක ආදී දැන් ඉතින් නරකයක් හැටියට දැකලා ඒකත් අත්හැරලා අන්න හිත සවිතක්ක සවිචාර වලට ගන්න. ඒ කියන්නේ අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා නෙක්ඛම්ම සංකල්පනා වලට බස් වෙනවා. දැන් ඉතින් සාන්ත බව ප්‍රණීත බව කර කයින්ට වඩා දැයි. හැබැයි ඉතින් දකින්න. මේ සිටිවිලි හිත හිතා ඉන්න එක මහ විහිසා. මේ සිටිවිලි නිසා නැගෙනා මේ යහපත් සිටිවිලි නිසා චිත්ත ප්‍රබෝධයක් නැගෙනවා. මේ සිටිවිලි හිත හිතා නැගෙන ප්‍රබෝධිනි හිතන්නේ නැතුවම නැගෙනවා නම් කොච්චර හොඳ. එහෙම දකින්න ප්‍රථම ධානී ආදීනවයක් දකින්න. දැකලා හිටන් ඒ සිටිවිලි අත්හැරලා. ඒ නිදහස් සාන්තියෙන් විවේක සාන්තිය ලැබෙන්නා වූ ප්‍රීතියේ සුඛයේ හිතතියි. ඒක ඊට වඩා සාන්තයි ප්‍රණීතයි කියලා ද්විතීයි අධ්‍යයනයේ දකිනවා. එතෙන්ට ගියාට පස්සේ දකිනවා. මේ ප්‍රීතිය නිතරම ඔප්නැංගි. මේ කය කැලි ගන්න කැලි නැගිනවා වගේ. කොච්චර හරි සිහිබෙවි මතු වෙනවා. මතු වෙමි කය ප්‍රීතියෙන් ඔප්නැංග වෙනවා කුල්මත් කරනවා. කොළඹවනවා. මේ සුඛයක් තියෙනවා නම් ප්‍රීතියෙන් අහක් වෙච්ච සුඛය කොච්චර සාන්ත ප්‍රණීතද කියලා. ද්විතීයි අධ්‍යයනයේ ආදීනවයක් දකිනවා. දැකලා ඒක අහ කරගාම ඒ ප්‍රීතියෙන් පොළඹවන්නේ නැති සාන්ත සුඛ ස්වභාවයක් ඇත්තව තෘතිය අධ්‍යායයටපත් වෙන. එතෙන්ටපත් වෙනකන් ඒක සාන්තයි ප්‍රණීතයි කියලා දකිනවා. එතෙන්ටපත් වුණාට පස්සේ දකිනවා. මේ සුඛය මේ ශාරීරිය පොළඹවල හැමෙලීම එතෙන්ට ඇද ඇද බැඳ බැඳා තියෙනවා. නිදහස් වෙන්නේ නැහැ. මනස නිදහස් කරන්න බෑ. මේ සුඛය බැඳෙනවා. ඉතින් මෙතෙන් දැගින්න පටන් ගන්නවා හතරවෙනි දැහැනි ආලෝක සංඥාවක් එක්කලා නැගෙනවා හතරවෙනි දැහැනි ස්වභාවය. අරමුණු වෙනවා ත්‍ෘතිය අධ්‍යායය. මේ සුඛේට ඇලිලා බැඳිලා නොහිටින තතිය නිදහසටපත් වෙනවා. ඒක කොච්චර සාන්තද ප්‍රණීතද? අනේ ඒ චතුර්ථ අධ්‍යායනි සාන්ත ප්‍රණීත වශයෙන් දකින්න හැටි. හිත යනවා ඉතින්. අර සුඛයෙන් ඈත් වෙලා ගිහිල්ලා නම් ආලෝකේ නිදහස් භාවයට හිත ගිහින් නිදහස් වෙලා හිටිනවා. දැන් ආව චතුර්ථ අධ්‍යායය. හැබැයි එක එක දේවල් හිතන්න පුළුවන්. කාගේ දේවල්, දේශ දේවල්, මොහ දේවල් නෙමෙයි. නමුත් එක එක විදිහට අදහස් වෙනවා විතර්ක චිත්ත පරිවිතර්ක නැගිනවා. නැගිලා හිතන් මේ ලෝකේ ප්‍රශ්න ගැන එක එක දේවල් ගැන ඕක ගැන හිතන්න හිතෙනවා. යාර්ග හැදුනේ කොහොමද? මේක හැදුනේ කොහොමද? අරයාගේ හැටි කොහොමද? ආපු එකනාගේ හැටි කොහොමද? දිවස දිව කන යොමු කර කර බලන් හිතෙනවා. ඉතින් පරිසිත් බලන් හිතෙනවා. එක එක දේවල් කරන්න හිතෙනවා ඉද්දිවලින්. දැන් අපිට හිතරේ වැඩ ගොඩක් හැදිලා ඒකේ. දිනුන හිතෙන් කරන්න පුළුවන් වැඩ කොටස අකාවට පස්සේ ඒකද වෙහලා ඒ බෑ හිත ඇවිදිනවා. නොයෙක් නොයෙක් සංඥාවට වහිනවා. ඒකේ වේසක් දැකලා. වැඩක් ඇති දේවල් හොයන්න ඕනේ නැහැ කියන නිදහස් අහසට හිත තියෙනවා. එකම සංඥාව. නානත් සංඥාවල තියෙන ආදීනව දැකලා අත්හැරලා ඒකිය වූ ආකාසානංචයත වෙන සංඥාවට හිත තියෙනවා. ආකාසානංචයත කියන සමාපත්තියටපත් වෙනවා. එතකන් ඒක සාන්තයි ප්‍රණීතයි. එතෙන්දි දකින්න මේ හිත විසින් මේ බාහිර ලෝකයේ ආකාශයක් බැඳගෙන හැඳවාගෙන ඉන්නේ. ඇයිලා නේ ඉන්නේ වෙහසක් නේ. ඒකේ ආදීනවයක් දකින්න. මේ හිත නිදහස් කරා නම් ඒ ආකාශයෙන් කොච්චර දැනීම නිදහස්ද? කොච්චර සාන්ත ප්‍රණීතද කියලා. එහෙම අදහසක් ඇවිලා ආකාශ සංඥාව අතුරුදහන් කරපුවාම දැනීමේ සංඥාවවත් විඥාන සංඥාව වෙනවා. දැනෙන සංඥාව ඊට වඩා නිදහස්. දැන් මේ ගැඹුරට යන්නේ නැහැ. දැනෙන සංඥාවට ගියාම අනන්තව දැනෙනවා. ඒක ගැන බලනකොට පේනවා. එතෙන්ට ගියාම පේනවා. මේ අනන්තව නිකන් දැනෙනව නෙමෙයි. මනස අනන්තයට විහිදුවාගෙන විසිරවාගෙන ක්‍රියාත්මක වෙන නිසා මේ අනන්තය දැනෙන්නේ. නිකන් නම් දැනෙන එකක් නැහැ. මේක හේතුඵලයක්. මේක උත්සාහයක්, වීරියක් යොදවමින් මනස කරන වැඩක්. මේ උත්සාහයේ වීරිය අත්හැරලා දැමන කොච්චර සාන්තවද කියන්නේ. ඔය අදහස දිනවා. මෙන්න මෙතන මොකද කියන්නේ? අර අනන්ත විහිදුවපු විඥානීය කරපු ක්‍රියාකාරී වීරිය නවත්තනවා. සාන්ත වෙලා ප්‍රණීත වෙලා අවැටි අතරම් මුං ඇටි අතරම් කඩලැටි අතරම් මේ වගේ පුංචි ප්‍රමාණයකට මානසිකත්වයේ විහිදිලා එන්නේ හරිය විහිදෙන්නේ නැතුව නවතිනවා. ඔන්න ඔතෙන් ආවට පස්සේ කියන ආකින්චඤ්ඤායතන හාවපතියට ආවා. ඔතෙන් ආවට පස්සේ දකින්න මේකත් නිකන් හැදිච්ච එකක් නෙමෙයි. මේ කඩලැටියක් තරමට නැටන් ඒ තරමට කඩලැටියක් ය දකින්නේ අපි උපමාපතිය කියනකොට සංඥාවෙන් දකින්නවා මනස විහිදිලා තියෙනවා මෙන්න මේ වගේ ප්‍රමාණයකට. මේකත් නිකන් නෙමෙයි. උත්සාහයේ වීරිය මානසික ක්‍රියාකාරීත්වයක් නිසා මේ தත්ත්වයටපත් වෙනවා. මේ උත්සාහයේ වීරියත් වෙහෙතක්. මේකත් අත්හැරියොත් මේ ප්‍රශ්නෙත් නෑ. ඔය අදහස එනවා. ඔන්න ඔය අදහස එන මොකද කරන්නේ? මනස ගොඩනගෙන උත්සාහයේ වීරියත් අත්හරිනවා. අත්හැරපු ගමන් අර ස්වභාවය බලා සිටියේදී කුඩා වින්ද පටන් ගන්නවා. අභයට යතරම් වෙනවා. ඒ තවත් පහේ ඉන්දිකට තුන අතරම් වෙනවා. තව තවත් ඉතාම උත්තර බවට පත් වෙනවා. ඉතාම පුංචි බවට පත් වෙනවා. දැනෙනවයි කියන එක නොදැනෙන තත්ත්වයට අන්ත මාත්‍ර මතේ මාත්‍රයේ තියෙනවා. අංශු මාත්‍රයට වහිනවා. දැනීමේ අංශු මාත්‍රය. ඔන්න ඔතෙන්ටපත් වුණාට පස්සේ දැනීම ඉවත් වුණොත් එහෙම ජීවිතේ ඉවරයි කියලා හැඟීමක් එනවා. ජීවිත ආසාවේ අන්තිම කෙලවර තමයි දැනීම නැතිනො ජීවිතේ ඉවරයි. ජීවිතේ ඉවරන්න බෑ. බයයි. මොකද ජීවත් වෙන්න ආසයි. ජීවත් වෙන්න ආසාව නිසා හිත ගොඩනගෙන දැනීම මාත්‍රයි. ඒකත් උසාහයක වීරයක ප්‍රතිඵලයක්. ගොඩනගන්න ගොඩනගන්න මොකද වෙන්නේ? ඒ දැනීම මාත්‍රේ ගෙවිලා යනවා. ගෙවෙනකොට ආයි ගොඩනගන. ආයි ගෙවෙනවා. ආයි ගොඩනගනවා ආයි ගෙවෙනවා. ඔන්න ඕක දකිනවා අත්දැකීමෙන් ඔතෙන්. නේව සංඥා නා සංඥා. නේව සංඥා නා සංඥා. නේව සංඥා නා සංඥා කියන්නේ ඕක. සංඥා නැති වෙන්නේනවා ඇති කරනවා. නැති වෙන්නේනවා ඇති කරනවා. නැති වෙන්නේනවා ඇති කරනවා. දැන් මේකත් උසාහයක වීරයක ප්‍රතිඵලයක්. අනේ ඉතින්දි අත්දැකීමක් ලබනවා. මේ නැති වෙන එක ඇති කරනවා ඇති වෙනකොට නැති වෙනවා ආයෙ ඇති කරනවා ආයෙ නැති වෙනවා. හිත කියන්නේ ගොඩනගන එකක් සදාතික පවතින එකක් නෙමෙයි. ගොඩනගපු ශක්තියෙන් ගොඩනගිනවා. හේතු එකට ගෙවිලා යනවා. ඵලයේ ගෙවිලා හිටන් කෙලවර වෙන්න යනවා. ජීවිතාසාර ආයෙ ගොඩනගනවා පොඩ්ඩක් දැනීම. ආයෙසරයක් අරවාගෙන කෙලවර වෙනවා. කෙලවර ආයෙසත් ජීවත් වෙන්න ආසාර ගොඩනගනවා. මේ ජීවත් වෙන්න ආසාවට දුක් විඳිනව නේද මේ කියලා දකිනවා. ඔන්න ඕක විහිතක් කියලා දැක්කහම අන්තිම විහිත මාත්‍රය විතරයි. මොකද ජීවත් වෙන්නේ? මං ගොඩනගන්නේ නැහැ කියලා. සියලු උත්සාහ වීරිය මනසින් අත්හැරපුවාම ඉවිල යනවා. ඊට පස්සේ ඉතින් ඉවරයි නිරෝධය. අර කර්ම ශක්තිය මතු කරලා පවත්තන කාලේ පවත්තනවා. ඒතර ආයතරය තුන් තත්ත්වෙට තමන්ගේ උත්සාහයක් වීරියක් වශයෙන් සංකාර ගොඩනගා ගන්න නැතුව විපාක සංකාරයෙන් ගොඩනැගිලා මතු වෙනවා. ඊට ආයතරයත් දැනෙන බවට. ඒතර දකින්නවා. මම උත්සාහ වීරිය කොච්චර අයින් කළා දැම්මද? මේ දැනීම ගොඩනගෙන තවත් බලයක් තියෙනවා. අන්න ඒක තමයි පෙර භවයෙන් මේ භවයේ ගොඩනගන්න හදපු කර්ම ශක්තිය. මෙන්න මේ කර්ම ශක්තිය තියෙන තාක්කල් මම ගොඩනැගුවේ නැතුවට සංකාර වශයෙන් ගොඩනගලා මම උත්සාහයෙන් විරේ ගොඩනැගුවේ නැතුවට ඒකෙන් මේ හිත පවතිනවා. මම ඒකට මොකද කරන්නේ? ඒක ඉවර නිකන් ඉන්න. එහෙනම් කැලේතු සියල්ල කරලා ඉවරයි. මත කරන් දෙයක් නැහැ. උත්සාහයෙන් විරේ සම්පූර්ණ නැතක විදිහ දැක්කා. එහෙනම් ඉතින් මේ ඉදිරි විද්‍යාමාන වුණාට ශක්තිය තියෙන එකන් ඉතරයි තියෙන්නේ. ඒ ශක්තිය තියෙන එකන් තමයි මේ ප්‍රශ්න ඔක්කොම ටික තියෙන්නේ. මේක කෙලවෙරිච්ච දාට මතුවර කුරාණිය ඔක්කොම ක්ෂය කළා. ලවන් අත්ති සම්භාව මතු සම්භාවයක් කලේ නැති නිසා මතු සංකාරයක් ගොඩ නැගුවේ නැහැ. මතු භාවයක් නැහැ කියලා දැනගන්න. මතු ජාතිය පහළ වෙන විදිහක් නෙමෙයි අන්තිම ජාතිය කියලා දකින්නේ. මේ අයමන්තේම ජාති නැති දානි පුනබ්බවෝ කියලා මතු භාවයක් නැත්තා වූ අන්තිම ජාතියට පත් වෙනවා. දැන් මෙතෙන්ට එනකම් එයා දැක්කේ. ඒ දැකපු දෙයම එකපාරක් දැක්කා සාන්ත ප්‍රණීත වාසී. අනිත් හැරේ දැක්කා ඒකම ආදීනෝ වාසී. මේ යන ක්‍රමය. එහෙනම් මේ විදිහට මේ ලෝකේ ආදීන වශයෙන් බලන්න එකක් සාන්ත ප්‍රණිත වශයෙන් බලන්න එකක් වශයෙන් ලෝකේ තිබුණේ මොකක් නිසාද? අපිම ගොඩනගාපු දෘෂ්ටි නිසා. සාන්ත ප්‍රණිත වශයෙන් බැලුවෙත් අපි ගොඩනගාගත්ත දෘෂ්ටිය. ඒකේ ආදීන වශයෙන් බැලුවා ඒකේ තිබුණේ යථාර්ථය. ඊට වඩා සාන්තයි ප්‍රණිත කියලා යමක් ගත්තා නම් ඒක දෘෂ්ටියකි. ඒකේ ආදීන වශයෙන් යථාර්ථය දැකහම මේක අත්දැකීම. මේ විදිහට සියලු දෘෂ්ටි අත්හැරලා දැම්ම දාට එකම දෘෂ්ටියකවත් නැහැ, මාන ඉවරයි. මාන ඉවර කළාට පස්සෙ තමයි මර බහ කර දැම්ම, අලු කර දැම්ම බ්‍රාහ්මණ වූ අරිහත් වෙනවා. දැන් මේකයි අපිට අවශ්‍ය වෙන ක්‍රමය. නැතෝ බුදුරන් වහන්සේගේ ශාරීරියත් එක්ක තර්ක කරන්න අපිට අවශ්‍ය නැහැ. ඒකේ තියෙන ඉකුණු නේද? අපේ ශාරීරිය ඉකුණු නේ. ඒකත් එකයි මේකත් එකයි කියන්නේ කිව්වොත් ඒක දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය වලින් යථාර්ථයට යන්න බැහැ. හැම එකකින්ම දැනගන්න ඕනේ කුමක් වන ආකාරයෙන් ඇතුළු කළොත් රාගක්ෂේ වෙනවද, දේශක්ෂේ වෙනවද, මෝහක්ෂේ වෙනවද? ඒකයි අපිට ඕනේ, ඒකයි මාර්ගය. ඕක තේරුම් ගත්තාම අපි පිළිමේ තිබුණත් එකයි, කලදාසි ඇඳවත් එකයි, කොන්ක්‍රීට් බිල්ඩින් හැදුවත් එකයි, ජීවමාන වැඩ හිටියත් එකයි, අපිට කොයික දැක්ක හරි අපිට අවශ්‍ය වැඩි බලාගෙන අපි ටික අපි එකකින් කරගත්තොත් අපිට දිනුමක් තියෙනවා. සාගීර දේශීර මොහේට වැටෙන පැත්තට අනුව බැලුවොත් සසර ගමනට. සාගක්ෂීර දේශක්ෂීර මොහක්ෂීර අනුව වැටෙන පැත්තට බැලුවොත් ඒක විදර්ශනාව, ඒක නිවන. ඉතින් අපිට ඕනේ ලෝකේ ඇත්ත නැත්ත හරියට දක හොය හොයා මේකේ තර්කවාද කරන්න නෙමෙයි. යමක් නිසා නිවන් දකින්න පුළුවන්ද? ඒ මගින් නිවන කරා යන්නේ. ඒක ආර්ය මාර්ගය. නැතෝ ලෝකේ කොතනකවත් ඇත්තක් හොයන්න දැන්. ඔක්කොම තියෙන දෘෂ්ටි. ඒ දෘෂ්ටි වලට ඇවිලා ලබ්ධි කරගෙන දෘෂ්ටියෙන් ලබ්ධියෙන් තමයි ලෝක සත්‍යය තර්කවාද කරන්නේ. ආතක් ආවතර කියන්නේ තෝකයි. මේක තර්ක කර කර ඉන්න දෙයක් ඔයි නැහැ. අපිට දකින්න ඕනේ හැමිලියෙම යමක් ඇතුළු කරන රාගක්ෂේ, දේසක්ෂේ, මොහක්ෂේ වෙන බව පේනවා නම් ඒ දේ ඇතුළු කළා ඒ යථාර්ථය කරා යන්න. ඒකයි නිවන් මාර්ගය. ඔබ තේරුම් ගත්තාම ඒක කරගත්තා. ඉන්න ඔය ටික කිව්වට දැන් ඔයකේ තේරගත්තා නා. දැන් ආත්ම දෘෂ්ටිය කියන්නේ මොකක්ද? ඔය දෘෂ්ටියෙන් ඔය ලබ්ධියෙන් ඔබ බැඳිලා මේ ලෝකේ යම් කිසි දෙයක් අල්ලගන්න ගියා නම් පවතින දෙයක් හැටියෙ. හරවත් දෙයක් හැටියෙ. ඕක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. කෙලින් කියනවා. ඉතින් ඔයකේ ඉන්න තාක්කල් තමයි. කැඩෙන, විදින, විනාශ වෙන දෙයක් අල්ලගෙන කැඩෙන්නේ, විදින්නේ, විනාශ වෙන්නේ නැති දෙයක් හැටියට පවත්වන්න බලනකොට. කැඩෙයිද, විදෙයිද, විනාශ වෙයිද? කඩයිද, විඳීද, විනාශ කරයිද? කැඩී විඳී විනාශ වෙවි යයිද? සැකේ නේද හැම වෙලෙම? ඒ සැකෙන් අහක් වෙන්න බෑ. විනිගිච්ඡාවෙන් අහක් වෙන්න පුළුවන්. ඉතින් සැක කරලා මොකද කරන්නේ? ප්‍රකෘති කටයුත්තක් තියෙනවා අපිට කරන්න, නිවන් දකින්න. ඒක පැත්තකින් තියා ලෝකේ පවත්තන්න අවශ්‍ය කියන විකෘති කටයුත්ත කරලා විනිගිච්ඡාවර වහිනවා. සැක කර කර ලෝකේ රකින්න යනවා. ඒ ඉතින් සැකේ හැම වෙලෙම. සැක කරන්නේ මොකටද? තමන්ට ඕන හැටියට රකින්න. තමන්ට ඕන හැටියට රකින්න බැරි දෙයක් තමන්ට ඕන හැටියට රකින්න ගියොත් කටයුතු විකෘති. කෘත්‍ය විතිකුච්චා වෙනවා. සැක වෙනවා කිව්වේ තෝකමයි. ඉතින් ඒ නිසා දකින්න ඕනේ ආත්ම දෘෂ්ටි අත්හැරුවාට සැක ලෙස හිතන දෙයක් නෑ, හැටි දන්නවා. කැඩෙන දේ කැඩෙනවා, විඳෙන දේ විඳෙනවා, වැනසෙද්දී වැනසෙනවා. ඉතින් මම කිව්වට හරියන්නේ ඔය වැඩි තියා ගන්න මම හදුවර පුළුවයි. විදෙන්නේ නැතුව විනාශේ නැතුව යන මම හදුවර පුළුවයි. ඒකේ හැටි ඒක. මම ඒක දන්නවා. ඔබ දැනගත්තා නම් සැක තියාගෙන ඉන්න එතනක් නැහැ. මට ඕන හැටි පවතින ලෝකයක් තියෙනවා. මට ඕන හැටි පවත්තන්න. බැරියක් කරන්න යන ඔය මුලාවේ මං නැහැ. පවතින විදිහට පවතී. නැහැ හෙන්දාට නැහැ. මොනවා ගැන සැක කරන්නද? මොනවා තියෙන පාස්? විදිකිච්ඡා ඉවරයි. ඉතින් නිවන් දකින්න නම් මේ ප්‍රඥාවේ මේ දිගේ තේරුම් අරන් මිසක් ඔය ප්‍රඥාව අහක් කළා හිටන් මොන වතාවක් කරක් පුළුවන්. ඉඳගෙන හිටියත්, ඉඳගෙන හිටියත්, පෙල්ලි පෙල්ලි හිටියත්, එදා පොරවාගෙන හිටියත්, අහක් කළා හිටියත් ඔය මොලේ හේකීම නිවන් දකින්න පුළුවන්. ප්‍රඥාවේ යථාර්ථය දැනගෙන මිසක්. ඔබ දැනගත්තාම සිල්ලුත පරාමර්ථයෙන් නිවන් දකින්න පුළුවන් කියන දෘෂ්ටියක් එනවා. ඒ දෘෂ්ටිය ඉවරයි. ආ සිල්ලුත පරාමර්ථය කියලා නිවන් දකින්න බෑ. යථාර්ථය දැකීම නිවන් දකින්න. දැන් ඕක තේරුම් ගන්න තුවද කියනවා. මේ ශාසනයේ බැහැර සිල් ඒවා තමයි සීලබ්බත පරමාස කියන්නේ. මේ ශාසනයේ ඉඳගෙන රකින්නේම ඒක නෙමෙයි කියන්නේ. පරාමර්ශණය කරනවා කියන්නේ ඒකට වැහැලා ඒකෙන් නිවන් දකින්න පුළුවන් කියන දෘෂ්ටිය. සිල් යම් කිසි සීලයක් සමාදන් වෙලා ඉන්න එක නෙමෙයි සිල්වත පරාමර්ශණය කියන්නේ. ඒක තමයි නිවන. ඒකෙන් තමයි නිවන් දකින්නේ. අන්න එහෙම වැඩපිළිවෙලක් කරලා ඉඳන් අපි මේ ලෝකේ සම්මත වැඩපිළිවෙලකට වැහැලා ඒකේ විහිදිලා නිවන් දකින්න ඒකෙන් කියලා හිතන් බලයි. ප්‍රඥාවෙන් විදර්ශනා කරලා නිවන් දැකිය යුතු පැත්තකින් තියලා වතකින් නිවන් දැකින එක බලා ඉන්න මෝඩකමක් කළොත් ඒ මෝඩකම දුරු වෙලා යනවා ධර්මයේ යථාර්ථය වැටහෙනකොට. මේ සීලපත පරාමාස කියන්නේ ඒකයි. කොයි වෘතයක් හරි පරාමර්ශනය කරලා නිවන් දකින්න මේකෙ මිසක් වෙන්නේ හිකින් බෑ කියලා. එහෙම දෘෂ්ටියකට බැස්සො. එයා ඒ දෘෂ්ටිය බැහැගෙන ඉන්නවා ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න නැතුව. දැන් මෙහෙම හිත හිතා බලාපොරොත්තුෙන් ඉන්නවා විෂිප්ත භාවයට පත් වෙනවා. නිවන් මඟ වැහෙනවා වත පරාමර්ශනය කරන්න කිසිම. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමක් යමක් හේතු කරගෙන රාගයේ දේශයේ මොහේ හේතු වෙනවා කියන එක වයි. ඔය කියන දෘෂ්ටියේ බැල වික්ෂිප්ත වායයට පත්ලා ජීවත් වෙන්නේ. අවශ්‍ය දෙයක් ඉන්නේ. ලෝකයන් දේරුම් ගන්න ඕනේ. සක්කාය දිට්ඨි අයින් කරනකොටම විරිකිච්ඡාති වෙලා සීලබත පරමාසත් ඉවරයි. සක්කාය දිට්ඨි අයින් කරන්න වතක්ෂගෙන හිටියද බෑ. ප්‍රඥාවෙන් යමක යථාර්ථයන් තේරුම් ගන්න ඕනේ. නිවන තේරුම් ගන්න ඕනේ. නිවන කියන්නේ මොකද්ද? ඒ ටික හරි ආකාරයෙන් විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. අනික දුක්ඛනාත්ත වශයෙන් දකින්න ඕනේ. යකලා තේරුම් අරගෙන යමක් අනිච්ච නම් යදානිච්චන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කිව්ව මේ ධර්මිනේ. ඔක වතක් නෙවෙයි ප්‍රඥාවෙන් විග්‍රහ කරලා දැනගන්න ධහමක්. ඔක දැනගත්තාට පස්සේ එයා දකිනවා මොකද්ද දුක්ඛය කියන්නේ. මෙච්චර කල් අපි දැකපු නැති දුකක් දකින්න. ඒ දුකට හේතුවක් දකින්න. හේතුවක් නිසා හටගන්න ඵලයක් නිසා ඒකෙන් වෙන් වෙන්න පුළුවන් බව දැකලා ඒකෙන් වෙන් වෙනවා. ඒකේ වෙන්ගෙන තියෙන මාර්ගයේ විදර්ශනාත්මකව ඥානව ඥානවන්තව යථාර්ථය තේරුම් අරගෙන නිවනට මගේ තේරුම් අරන් ඊට අනුකූලවන්නා වූ රාගක් හේතු දේසක් හේතු මොහක් හේතු හේතු වෙන ක්‍රමයේ දැනෙන අනුගමනය කිරීමේ ලබන බව දැක්කහම මාර්ගයත් වැටේනවා. ඕකගෙන චතුරාර්ය සත්‍ය වැටේනවා කියන්නේ. චතුරාර්ය සත්‍ය දර්ශනය කරපුවාම දැක්කහම එතන පටන් ගෙනවා ඔය කිව්ව ආත්ම දෘෂ්ටියත් ඉවරයි. විරිකිච්ඡාවත් ඉවරයි. සීලවත් ප්‍රත පරාමාසයත් ඉවරයි. දැනගෙන හිටියන් නැතත් ඉවරයි. ඉතින් ඔබ දැනගන්න ගියහම පැරලීල වලට අහු වෙනවා. මොකද එක එකන එක එක දේවල් විග්‍රහ කරනවා. එකෙනෙක් විග්‍රහ කරපු විදිහට නෙමෙයි තව කෙනෙක් විග්‍රහ කරන්නේ. මේ යථාර්ථවත් ඥානයක් නැතුව කියන්න කියන එක විශ්වාස කරලා හිටන් දහම් තෝරා ගන්න කිව්වොත් එහෙම අරයා කියන එක හරි මේක මෙයා කියන එක හරි එයා විශ්වාස කළ හැකි මෙයා ඥානවන්තයෙක් මෙයා ලොකු හාමුදුරු කෙනෙක් මෙහෙම කියන්න කිව්වොත් එහෙම මොකද ඉන්නේ අපි කාගේවත් කියවන්න හිර වෙලා ඉන්නේ. ඒතර අපිට ඇත්ත හොයා ගන්න බැහැ. දැන් පද විස්තර කරේ නිවෙලා පදවල පිහිටන්නේ නැතුව ධර්ම මාර්ගයේ සුද්ධත්ව තෝරා ගන්න ක්‍රමයේ විතර දැනගන්න ඕනේ. ඒක පදයක් අත ඕනේ. පද පරම කරේ ඉන්න ඕනේ. නිවන් දකින්න පද පරම වෙන නිවන් නෑ කියලා පෙන්නන්නේ. උද්ගති ඥාන විපරිත ඥාන ජීය කියන මේ තුන් පොළටයි නිවන් තියෙන්නේ. මහා ඥානවන්තයින්ද ඒ වගේම මධ්‍යම මන්ත ඥානවන්තයින්ද ඊට පල්ලෙහා නමුත් උසා කරලා නිවන දිනු කර ගන්න පුළුවන් ඥානවන්තයින්ද නිවන තියෙනවා. පදේ පරම කරේ නේ ගැන හිත හිතා ඉන්නේ කියලා නිවනක් නෑ. එයාට නුවණ නැති නිසා නිවනක් නෑ. ඉතින් ඔකේ තේරුම් ගන්න ඕනේ නිවන් දකින්න කරන්නේ. මගේ තර්කවාද කරලා එක එක නෑ කැලි උසගෙන නිවන් දකින්න බෑ. තමාම නුවණ මතු කර කර අය ආකාරය යථාර්ථයේ තේරුම් අරගෙන මේ මාගේ රාගයේ දේශයේ මොහේ හට ගන්නවා. මේ මේ ක්‍රමයට අනුගමනය කර රාගයේ දේශ මොහ දුරු වෙනවා කියලා ඕක පෙන්වන්න තියෙන දහම් පද ටික හරියට විග්‍රහ කරලා තේරුම් අරගෙන ඕනේ තමන්ගේ වැඩේ කරගන්න. එළිය කරගත්තත් ඔය ප්‍රශ්න එකක්වත් නෑ. ඕක හරියද ඕක වැරදිද කාගෙන්වත් අහන්න දෙයක් නෑ. තමන්ටම තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් බුද්ධ පියාණන් අතේ දේශනා කරලා තියෙන නිවන් තකි. ඒක අහ කරලා මොන පැත්තට ගියත් නිවන් හම්බෙන්නේ නැහැ. තර්කවාද හම්බෙනවා. විචිප්ත භාවයටපත් වෙලා එක එක අදහසක එක උද්දාම වෙනවා, එක කලකිරෙනවා, සංවේගීටපත් වෙනවා. ඌ වෙයි ඉන්නවා මිසක් නිවන් මගක් අහු වෙන්නේ නැහැ.
මාර්ගය
ඔව් ක්‍රම ක්‍රමයෙන් ඉන්නේ අනුපූර්වයි මේ හැම එකක්. මාර්ගය අනුගමනය කිරීම පටන් ගන්නකොට දැන් අපිටමකෝ 60ක්ම 10ක් ඈත තියෙනවා දිනුම් කරනවා. දැන් පාර තියෙනවා හරි කෙලි. හැබැයි මේ පාර තියෙනවා පේන්නේ සිටිජේ කියන මට්ටමට විතරයි. ඒ කියන්නේ 60ක්ම කැහැරව පේන්නේ නැහැ පාර. කෙලින් පාර දිහා බැලුවොත් දිනුම් කරනවා තියෙන පැත්ත බැලුවොත් යාර දිනුම් කරනවා පලාතකව පේන්නේ නැහැ. හැබැයි පාර ටික දුර පේනවා. පාර සම්පූර්ණ ඉදිකර පේන්නේ නැහැ. හැබැයි යර්ණ එකක් තියෙනවා. පේන පාර දිගේ යන්න පුළුවන්. හැබැයි පේන පාර දිගේ පොඩ්ඩක් ඉස්සරහට ගියාම අර නොපෙනී චාරියෙන් තව පොඩ්ඩක් පේනවා. අසිතිජේට වැහිලා තිබිච්ච චාරියෙන් තව පොඩ්ඩක් විරුත වෙනවා. පාර අඩු වෙන්නේ. පේච්ච දුර තව ගිහින් බලනවා ආයි පේච්ච දුරක් ආයි පේනවා. යන්න පුළුවන්. එයා පේන පාර දිගේම යනවා. අන්තිමට දිනුම් කරනවා දකිනවා. හැබැයි දිනුම් කණුව දකින්න පාරෙමයි ගියේ. දිනුම් කණුව දැක්කේ තෙන්න ගියහම හැබැයි පාර පිරුණා. පිරිච්ච පාර දිගේ ගියා. කොච්චර සිටිජෙන් වැහිලා පිරුණා. ඒ මට්ටමෙන් එහාට ගියාම ආයෙත් එච්චර දුරක් සිටිජෙන් ඇරලා පේනවා. කොහොම ගිහලා අන්තිමට පාර කෙලින්ම තියනවා දිනුම් කණුවට. පේන පාර දිගේ ගියාම අපි වෙන කොහකටද යන්නේ? දිනුම් කණුවටම ගියා. එයාගේ අරිහත්ත්වයේ කල්තියා හිතාගෙන අරිහත්ත්වයේ ස්වභාවය ගැන අනුමාන නුවණකින් දැනගන්න පුළුවන්. අත්දැකීමෙන් දැනගන්න ඔය ක්‍රමයට ගිහිලා ගිහිලා දැනගන්න ඕනේ. ඔයිර මෙහා අරිහතුන් වහන්සේ හෝ අරිහතුන් වහන්සේගේ ස්වභාවයම අයින්ද ගියොත් එහෙම අපි අමාරු වෙනවා. ආද ලෝකේ තර්කවාදීන් ගොඩනගා ගත්තාම ඒ හාමුදුරුවෝ සීලවත් වෙනවා. මම දැක්කා අත් එක වරම යනවා. වටවිට බල බල ගියා මෙතනින් දෙහැට ගියාට පස්සේ කොහොම සීලවන්තේ. මෙහෙ වගේ ඉතින් සීලවන්තේ හෝ යන්දයි ගුණවන්තේ හෝ යන්දයි නනවන්තේ යන්දයි අපි ගියොත් එහෙම. ලෝතරා බුදු පියාණන් වහන්සේ ඇර අනික කෙනෙකුට කරන්න බෑ කරන්න දෙපා කියලා පෙන්නපු. අපවාද ලැබිය යුතු කියලා පෙන්නපු කාරණයක් අපි කරන්න යනවා. තව කෙනෙක් පුද්ගලිකව විවේචනය කරන්න පුද්ගලිකයේ ස්වභාවය දැකලා ඔව් මෙහෙමයි කියන්න පුළුවන් කමක් නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මා හෝ මා වැන්නේ හැර ඒ කරන්න පුළුවන් අපිටෙක් නැහැ කියලා. මා වැන්නේ කියනවා නම් අතමසම තව බුදුරජාණන් වහන්සේ නමක් නිසා ඒ වැන්නේ තව නැහැ ලෝකෙ. දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් හැර තව කෙනෙකුට පුද්ගල විවේචනයක් කරන්න බෑ හරියට. පුද්ගලයා නිගමනය කරන්න බෑ මෙහෙමයි කියලා. ඔබ දකින්න ඕන. තව ඉතින් අහන්න දෙයක් තියෙනවා නම් අහන්න. මේ ධ්‍යාන ගැන කියනකොට මෙන්න මෙහෙම දෙයක් දකින්න ඕන. ධ්‍යානයකින් මොකද්ද කරන්නේ? සමාධියෙන් මොකද්ද කරන්නේ? දැන් මේ සමාධියයි ධානයයි කියන්නේ මේ දෙක පටලවාගෙන මේ කාලේ ඉන්නේ. නිවන් දකින්න ධානයක් අවශ්‍යද නැද්ද? දැන් මෙයාට නානා ප්‍රකාර තර්ක ඉදිරිපත් කරනවා. නිවන් දකින්න සමාධියක් අවශ්‍යයි. සමාධි කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා. එකක් දෙකක් නෙමෙයි. ප්‍රථම ධානයට පත් වෙච්ච කෙනාට ප්‍රථම ධාන සමාධිය තියෙනවා. එතකොට සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනාට සෝතාපන්න ඵල සමාධිය තියෙනවා. අරිහත්ත්වයට පත් වෙච්ච කෙනාට අරිහත් ඵල සමාධිය තියෙනවා. එතකොට ද්විතිය ධානයට පත් වුණ කෙනාට ද්විතිය ධාන සමාධිය තියෙනවා. දිවස පහල කරපු කෙනාට දිවස් සමාධියක් තියෙනවා. දිව කනක් පහල කරපු කෙනාට දිවකන් සමාධියක් තියෙනවා. දිවස පහල කරගත්ත කෙනා පෙරදිග බලන්න පුරුදු වුණොත් පෙරදිග බලන සමාධියක් තියෙනවා. දිවස් සමාධියක්. එයාට අනිත් පැති වලට නැහැ. පිටිපස්ස බලන්න පුරුදු වෙන දිවසි පසුදිග බලන්න පුළුවන් සමාධියක් හම්බ වෙනවා. අනිත් දෙපැත්ත බලන්න නැහැ. දකුණු පැත්ත බලන්න සමාධිය පුරුදු කළොත් දකුණු පැත්ත බලන්න සමාධියක් එනවා අනිත් පැති වලට නැහැ. දකදිසාව බලන්න ප්‍රගුණ කළොත් දකදිසාවට සමාධි 10ක් නැගෙනවා. එනම් සමාධි කියන එකවත් අර තෝරාගෙන නැහැ. බළු වැඩ කරන්න පුළුවන් නම් බළු සමාධියක් හම්බ වෙනවා. එහෙම සමාධියක් තියෙනවා. ඌරු වැඩ කරන්න පුරුදු වෙච්ච කෙනාට ඌරු සමාධියක් හම්බ වෙනවා. සමාධි කියව කලියට ඉඳා ඉන්න ඔක්කොම හරියි කියේ. ඌරු වැඩ කරන්න පටන් ගත්තොත් එයාට ඌරු සමාධියක් හම්බ වෙනවා. අසත්පුරුෂ වැඩ කරන්න පටන් ගත්තොත් අසත්පුරුෂ සමාධියක් හම්බ වෙනවා. සමාධි කියන්නේ අන්න එහෙම දෙයක්. සමාධි බින්ද පවුද කියලා හෙව්වොත් එහෙම උත්තර දෙන්න බැහැ. නමුත් අද නම් කියන්නේ සමාධියක් තියෙනවා කියන ඉන්දිය බ්‍රහ්ම ලෝකෙන්නේ. ඒ වගේ හිතනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමාධි කෝටි ගාන්තිය කෝටි ප්‍රකෝටි ගාන්තිය. හැබැයි ධ්‍යාන කියන එක තියෙන්නේ ඊර්ෂණ නුවණ තියෙන කෙනාට 4යි සාමාන්‍ය නුවණ කෙනාට 5යි. එකක් දෙකට වෙදිලා 5ක් වෙනවා සාමාන්‍ය නුවණ කෙනාට. මන්ද ප්‍රඥා සහ තික්ක ප්‍රඥා කියලා දෙන්නේ කියලා. තීක්ෂණ නුවණ තියෙන කෙනා හතර අවස්ථාවකදී ධ්‍යාන හතරක් ප්‍රගුණ කරගන්න. ධ්‍යානයක් ලැබුව කෙනාට ධ්‍යාන සමාධියකුත් තියෙනවා. සමාධි කියන්නේ ඒකයි. ධ්‍යාන කියන්නේ ඒකයි. දැන් නිවන් දකින්න ඕන කෙනාට ධ්‍යානයක් අවශ්‍යමයි කිව්වොත් ඔය කතාව ධර්මයේ තුලින්ම ප්‍රතික්ෂේප වෙන තැනක් තියෙනවා. දැන් සෝතාපන්න වෙනකොට එයාට ධානයක් අවශ්‍යමයි කිව්වේ. සෝතාපන්න පුද්ගලයෙක් ආයි කාම ලෝකෙ උපදින්න පුළුවන්. ධානයක් ලැබුණා. ප්‍රථම ධානය හෝ අවශ්‍ය නැහ සෝවාන් වෙන්න. සකෘදාගාමි වෙන්න. ප්‍රථම ධානයේට පත් කෙනෙක් මෙහි මැරිලා ආයහැර කාම ලෝකෙ උපදිනවා. ප්‍රථම ධානයට පත් වෙන බ්‍රහ්ම ලෝකෙ උපදින්න බෑ. මනුෂ්‍ය ලෝකෙ උපදින්න කොහොමද ප්‍රථම ධානය ලැබුවේ? ඒක මහත්තර පින්. ඒ පින් කරපු කෙනෙක් ඒකාන්තයෙන් මෙහි මළු උපදින්නේ ධානය ලැබුවේ නම් බබලෝ. ඒන ධානය පිළිහින්න ඕනේ. මනුෂ්‍ය ලෝකෙ උපදින්න. එහෙනම් ධානයට පත් වෙන්න ඕනේ මාර්ගඵලයක් ලබන්න කියලා යම් කෙනෙක් නිගමනය කරනවා නම් ධානලාභිය බඹලෝක දිනකොට ආශ්‍රයයක් මේ භවය භවය ගන්න සැරිසලාගෙන යනවා කාම ලෝකේ කියලා එහෙනම් කියා තියෙනවා නේද? සෝවාන් සකෘදාගාමි දෙන්නේ. වෙන්න පුළුවන්. කාම සංඛාර ඉක්මල රූපාචර සංඛාරණ වැඩි වෙයි. රූපාචර සංඛාර වැඩිවුත් මහත්ගත මහා මේ කුසලයක් නිසා. එයා උපදින ඒකාන්තයේ මේකෙ ඉන්නේ. ඒවා සුගති පැත්තේ ආනන්තරේ. ඒකාන්තෙන් එයා උපදිනවා බබලෝගී. එයා උපදින්නේ නැහැ මේ රෝගී. මනුෂ්‍ය ලෝක උපදින්නේ නැහැ. හැබැයි සමාධියක් නැතුව නම් සෝවාන් ඉඳ බෑ. සමාධි සියල්ල ධානය නෙමෙයි. සෝතාපන්න ඵල සමාධිය කියන්නේ ධානයක් නෙමෙයි. ප්‍රථම ධානය කියන්නේ සෝවාන් ඵලයවත් සකෘදාගාමි ඵලයවත් නෙමෙයි. ධාන වෙනයි සමාපatti වෙනයි. සමාධි වෙනයි. සමාධි වෙනයි සමාපatti වෙනයි. සමාපත්තිය කියන එක එකක්. සමාධිය කියන්නේ තව එකක්. ඔයා තේරුම් අරගන්න ඕනේ. සමාධියයි සමාපත්තියයි තෝරාගත්තේ නැත්නම් ඔයා මරුවේ වැරෙනවා. තෝරාගන්න බැරුව. යම් කිසි ධානයකටපත් වෙලා හෝ සමාපත්තියකටපත් වෙලා සමාපත්තියේ ඉන්නවනම් සමාපත්තියේ සනිකර ක්‍රියාත්මක වෙන්නේ මනෝද්වාරේ. පංචාද්වාරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමාපත්තියේ වැසු. එයා සනිකරම පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන යමක් ඇතනම් ඒ පංචේන්ද්‍රියට හේතු වෙන පංච විඥානියම පහළ වෙන්නේ නැහැ සමාපත්තියේ. මනෝ විඥාන විතරයි පහළ වෙන්නේ. ධාර විතියේ චිත්ත විතියේ නොකරි ගමන් කරනවා මනෝද්වාරේ. එහෙනම් සමාපත්තියේ ප්‍රථම ධ්‍යාන සමාපත්තියටපත් වුණොත් එයාට හෙන ගැහුවත් ඇහෙන්නේ නැහැ. මොනවා බැලුවත් එයාට පේන්නේ නැහැ. අල්ලා හෙල්ලුවත් දැනෙන්නේ නැහැ. ගඳ සුවඳ රහ එකක්වත් දැනෙන්නේ නැහැ. මොකද වීතිහිත් පහළ වෙන්නේ නැහැ පංචද්වාරයේ සමාපත්තියේ. සමාධිය කියලා ඊටන් කියන්නේ අතරින් පතර මනෝද්වාර නැగి නැగి අවශ්‍ය කරන ඒ සමාපත්තියට අනුකූලවන්නා වූ චිත්ත වීතිය පහළ වෙලා චිත්ත වීතිය මිදිලා ආයි පංචද්වාර වලට දුවලා ඒ චිත්ත වීති ගණනාවක් ගිහිල්ලා ආයි මනෝද්වාරයට බහැලා ආයිශරයක් කිය අවශ්‍ය කරන ධානය චිත්තේ වතා කීපයක් ගිහිල්ලා චිත්තක්ෂණ ගණනක් ගිහිල්ලා ආයිශරය භවංග වෙලා කියලා නැවතිලා ඔය ක්‍රමෙන් යන චිත්ත විදි කරගෙන යන ක්‍රමය. ඒ තමයි සමාධියේ ස්වභාවය. ප්‍රථම ධ්‍යාන සමාධියට අහන්නත් පුළුවන් කියන්නත් පුළුවන් ඔක්කොම පුළුවන්. ප්‍රථම ධ්‍යාන සමාපත්තියට බාහිර දේවල් අහන්න බෑ කියන්න බෑ මොනවත් බෑ. ඔය දෙක. ඉතින් ධ්‍යානෙ දකින්න だっ ඕනේ, ධ්‍යාන සමාධියේ දකින්න だっ ඕනේ, ධ්‍යාන සමාපත්තිය දකින්න だっ ඕනේ. ඔක්කොම දැක් ගන්න ඕනේ. චිත්තක්ෂණ 17න් කෙලවර වෙන්නේ පංචද්වාර චිත්ත වීති සහ පංචද්වාරයේ අනුබද්ධ ආධාරක චිත්ත වීති. පංචද්වාර චිත්ත වීති චිත්තක්ෂණ 17ක් යනවා. ඒ පංචද්වාර චිත්ත වීති වලට අනුබද්ධ ආධාරක චිත්ත වීති කියලා මනෝද්වාර චිත්ත වීති කොටසක් තියෙනවා. ඒවත් චිත්තක්ෂණ 17 චිත්ත වීති. පූර්ණ මනෝද්වාරයේ චිත්ත වීති වල චිත්තක්ෂණ නියමයක් හතරක් වෙන්න පුළුවන් 10ක් 15ක් වෙන්න පුළුවන් 20 30 50 කරලා ලක්ෂයක් 200ක් කෝටියක් ප්‍රකෝටියක් වුණත් වෙන්න පුළුවන්. ඒක ගැඩි යනවා. ඒක තමයි මනෝද්වාරී මනෝද්වාරික චිත්ත විද්‍යාව ලක්ෂණ. සමාපatti ලක්ෂණ. එතකොට සමාධිය ලැබිච්ච කෙනෙක් ඉන්නවා. සමාපත්තියේ නැතුව. එයාගේ යම් මොහොතකදී. ඊටාම සුළු මොහොතක් තුළ සිද්ධ වෙන එක. මනෝද්වාරී හිඳිලා එතකොට මේ ඒකට ගන්නවා පරිකර්ම උපචාර අනුලෝම කියලා ගෝත්‍ර භූ ආදි වශයෙන් කියලා වැහැගෙන යන ක්‍රමයක් තියෙනවා. ඒකට ධ්‍යාන ඉස්සලා පහළ වෙන්නේ තීක්ෂණ බුද්ධියාර ධ්‍යාන චිත්තක්ෂණ තුනක් වෙලා භවංගීටපත් වෙනවා. චිත්ත විදියේ කෙලවරයි. මන්දපඤ්ඤ බුද්ධියාර ධ්‍යාන කියලා ධ්‍යාන චිත්තක්ෂණ දෙකක් ගිහිලා භවංගීටපත් වෙනවා. අන්න පළවෙනි ආරම්භ කරන ප්‍රථම ධ්‍යාන සමාධිය. ඊට පස්සේ යලි යලි ප්‍රථම ධ්‍යානයට සමාදින්න. අර චිත්තක්ෂණ දෙක ගියේ එකනාලි. ඒ චිත්තේ චිත්තක්ෂණ තුනක් හතරක් ගිහලා නම් භවංගීටපත් වෙනවා. පොඩ්ඩක් දියුනේ. පස්සේ චිත්තක්ෂණ පහක් හයක් ගිහිලා භවංගයට පතර චිත්තාසිනේ වීදී අවසන් වෙනවා. ආයිහරයක් නැගෙනවා, ආයිහරයක් අලුත් එකක් නැදෙනවා. ඒක තරව චිත්තක්ෂණ පහක් හයක් ගිහිලා ආයිහරයක් භවංගයට චිත්ත වීදී කෙලවර වෙනවා. තව ප්‍රගුණ කරනකොට හතරට 10ක් 15ක් ගිහිලා කෙලවර වෙනවා. තවත් ප්‍රගුණ කරන 20 30 50 කට ගිහිලා කෙලවර. එහෙම හෝ යනවා ඉතින්. කොහොම ගිහිලා නොකැඩි යන්න පටන් ගත්තාම සමාපත්තිය. සමාපත්තිය ඉන්න පුළුවන් වුණොත් එහෙම විනාඩි 10ක්. චිත්තක්ෂණ කෝටි කීයක් ගිහිලා එක කෝටි ප්‍රකෝටි ගණන් එක දිගට චිත්තක්ෂණ යන්න ඕනේ. මනෝද්වාරයේ වෙනේවා ඉන්නේ නැතුව පංචද්වාර ක්‍රියාත්මක නොවි මේ විනාඩියක හරි සමාපත්තියක ඉන්නේ. මේ විනාඩියක යට වාහිර ලෝකයක සම්බන්ධයක් නැහැ. ඒක ප්‍රගුණ වෙනකම් ඒක අත්දකින්න බෑ. එතකන් අපිට පේන්නේ ටිකෙන් ටික ඇහෙන ශබ්ද අඩු වෙනවා, දැනෙනේ අඩු වෙනවා කියන්නේ මොකද? අර පැත්තේ මනෝද්වාර චිත්ත විදි වැඩි වෙනවා කියන එක. පංචද්වාර චිත්ත විදි අඩු වෙනකොට දැනීම් පිනීම් අඩු වෙනවා. අග දිනවා කිය වැටෙන්නේ නැති වෙන පටන් ගන්නවා ටිකෙන් ටික. යන්තා වැටෙනවා කියන්නේ ක්‍රමයෙන් හරි ගිහිල්ලා. සම්පූර්ණ මනෝද්වාරයේ ක්‍රියාත්මක වෙන්නේ අර කොහොමද ඒ? ඇහින්නේ, පේන්නේ. ඒක එකක්වත් නෑ. ඒතර ගියන සමාපත්තිය වෙන්නවා. එහෙම ප්‍රගුණ වෙන්න තියෙන ක්‍රමයක්. ප්‍රගුණ කරගත්ත කෙනාට මෙලෝදීම විපාක හිට වෙනවා. එතකොට ආචාර්ය කර කර්මස්ථානයේ අරමුණ දෙහි තියලා නගන්න ඕනේ නෑ. අතීත නැහැ, මාර්ගඵල වෙනයි සමාපatti වෙනයි. ඔක්කොම ලෞකික පැත්තක් ඒ තියෙන්නේ. ධානය සහ සමාපatti, ධාන සමාධි, ධාන සමාපatti සියල්ලම ලෞකිකයි. මාර්ගඵලයත් එක්ක ඒකේ සම්බන්ධයක්. ඒ නිසා දැන් දේවදත්තෙට චතුර්ථ ධානයේ සමාපatti සමාධියට පුළුවන් ඉලා අවිඥාත් ලැබුණා. ඒක මාර්ගඵලයක් ඇති වුණා. මාර්ගඵලත් එක්ක ඒකේ සම්බන්ධයක් නැහැ. ධානයේට පුරුදු වුණාට පස්සේ මේ කය වර කය වෙහෙස අත්හැරලා සුඛ විහරණයකින් ඉන්න පුළුවන්. ඒ ප්‍රගුණ කරගෙන නම් මේ ජීවත් වෙලා ඉන්න කාලයේදී ඒ තමයි මෙලෝ තියෙන ප්‍රතිඵල. මෙලෝින් සිත වුණොත් යථාබෝධයේ පූර්ණයේ කියලා නිවන් ආබෝධයේ මේ අරිහත්යෙන් කෙලවර කළා තිබුණ නැත්නම් එයාගේ ධානයේ කනුකුල ලෝකයේ ගිය බඹ ලෝකෙ උපදිනවා. කල්පක ගානක් හරි එහෙ ඉන්න පුළුවන් ඒ බ්‍රහ්ම ශරීරයේ. එහෙදි පූර්ණයේ කියන ආපහු වෙන්නේ නැහැ. මාර්ගඵලයක් ලබලා තිබුණා නම් එහෙම සෝවාන් අත් වෙලා තිබුණා නම් ඉතුරු ටික සම්පූර්ණ කරගෙන කෙලවර කරනවා මිස ආපහු වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ. ධානය කියන එක වෙනයි, සමාධිය කියන එක වෙනයි. සම්මා දිට්ඨියෙන් පටන් ගත්තාම ඒකට සම්මා සමාධියක් හම්බ වෙනවා. සම්මා දිට්ඨිය ප්‍රඥාවන්ත නිසා සම්මා සමාධිය ලැබිච්ච කෙනාට මහා ප්‍රඥාව පිහිටනවා. ප්‍රඥාවෙන් දහම් දකිනවා. එයාට ප්‍රථම ධානයවත් නැහැ. ධානයේ උන් වැඩපු කෙනාට. ඒ ධාන සංඛාරිය වැඩිලා. ඒදු ලැබෙනවා ධ්‍යාන සමාපත්තිය. යාර ධ්‍යානෙ තියෙනවා නම් ධ්‍යානෙට සම්බන්ධ දෙයට පුළුවන්. ඔය දෙකම තියෙන කෙනාට කියනවා ඔබතෝ විමුක්තයි. ප්‍රඥාවෙන් කිය කෙනා ප්‍රඥාව විමුක්තයි. එතකොට ඒ වගේම චේතෝ විමුක්තිය ප්‍රගුණ කරපු ධ්‍යාන ප්‍රගුණ කරපු කෙනාට චේතෝ විමුක්තිය තියෙනවා. චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තිය දෙකම ලැබුවොත් මාර්ගඵලක් තියෙනවා, ධ්‍යානක් තියෙනවා. යාර කියනවා ඔබතෝ විමුක්තයි. යාර මෙලෝ සුඛ විහරණයක් තියෙනවා. ඒ වගේම මානසික වශයෙන් ලෝකේ අත්හැරීමෙන් ලැබුණු සාන්තියක්, නිවන් සාන්තියක් තියෙනවා. මොකයි වෙනස? තව මොනාද අහන්න දෙයක් තියෙනවා නාන. කර්මයක් කරපු කෙනෙකුට දැන් ඔය ජ්‍යොතිෂයේ වැන්දේවල් වලින් ලෞකික ශාස්ත්‍රණු පෙන්නනවා. දැන් ජ්‍යොතිෂයේ පිළිබඳව යම්කිසි ග්‍රහචාර ආදී බලපෑම කර්මයක් එක්කලා තියෙනවා කියලා. දැන් මේක අපි විමර්ශනය කරලා බලන්න ඕනේ ඒක වෙන හැටි. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. යම් කෙනෙක් පාප කර්මයක් කරපුවාම කර්මය කරපු වෙලාවේ ඉවරයි. පෙර භවයක හෝ කර්මයක් කළා. දැන් කර්මය කරලා ඉවරයි. අපි දන්නේ නැහැ ඊට පස්සේ ඒ හිතක් නැහැ. ඒ කරපු ක්‍රියාවලියක් ගෙවිලා ගියා. ඒ හිතක් ගෙවිලා ගියා. අවස්ථාව ඉක්ම ගියා. හැබැයි දැන් කර්මය කරපු කෙනාට මතු භවයකදී විපාකයක් එන්න ඕනේ. දැන් මේ ලෝකෙදී යම් කෙනෙක් කර්මයක් කරපු කෙනෙකුට ඇහැ නැතුව, රූප නැතුව, කන නැතුව, ශබ්ද නැතුව, දිව නැතුව, රසය නැතුව, ඒ වගේම නාසය නැතුව, ගන්ධය නැතුව, කය නැතුව, ස්පර්ශය නැතුව, හිත නැතුව ධර්මයක් බාහිර ලෝකෙ හිතර